Honorable Premnath Dolabhatta, you have 8 minutes.
Stuti Sabhaputtumani. දැන් මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කතා කරවහම පාස්කු ප්‍රහාරය අපි කරා වගේ තමයි මේ කතා කරන්නේ. පාස්කු ප්‍රහාරයේ බවතිද්දි තිබ්බේ මොන ආණ්ඩුවද කියලා අපි කවුරුත් දන්නවා. තමුන් නාන්සලා දැන් කියනවා මේ නීතිපතිතුමයි කුමන්ත්‍රණයක් ගැන. දැන් තමුන් නාන්සලා කරේ මොකද පාස්කු ප්‍රහාරය ඇති වෙච්ච ගමන් පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන්ට බාර දුන්නා මේක ගැන හොයන්න. හැබැයි ඒ හොයපු වார்த்தාවෙත් තියෙනවා 169 පිටුවේ නීතිමය දෙපාර්තමේන්තුව තිබ්බ දෝෂ සහගත බව, ඒ තිබ්බ විසංවාදී බව. ඉතින් එහෙම කියපු එහෙම වෙච්ච නීතිමය දෙපාර්තමේන්තුවේ පෙන්ෂන් කියන නීතිපතිතුමා කියපු කුමන්ත්‍රණය කෑල්ල අල්ලගෙන කියනවා මේක අපි කරා කියලා. ඒක මහ පුදුම කතාවක්. තමුන්නාසිර ඔය කියන දේ අපි මේ ඡන්දෙන් දිරන්න මේක පාවිච්චි කරා නම් තමුන්නාසිර තිබ්බ ලෝක වළක ගන්න. තමුන්නාසිර ආණ්ඩුවෙන් තනිකර විසවිලා කියලා අද වැටලෙන්නේ தත්තු බලන්න. දැන් තමුන්නාසිර මේ කතා කරන්නේ සම්පූර්ණ මායාවක්. තමුන්නාසිර අනේ ඉතින් ඔහම වාදා කරලා ඉතින් මන් දන්නේ මේ මහත්තුරු මෙහෙමද කරන්න කියලා. තමුන්නාසලා දිගින් දිගටම තමුන්නාසලගේ බලය නැතිනවා කියලා දැනගෙන තමුන්නාසලා මොකද්ද මේ කරගෙන තියෙන්නේ? එතකොට මේ ආකාරයට කටයුතු කළා. එදා නීතිපති දෙපාර්තමේන්තුවේ පෞගිය කාලේ හිටපු නීතිපතිතුමා කියපු කාර්යය නම් මේක කුමන්ත්‍රණයක් කියනවා. මේක අපි කුමන්ත්‍රණයක් නෙවෙයි තමුන්නාසලා තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දාලා මේක තෝරගත්තේ. හැබැයි අපි අද මේක හරිතරකට ගෙනල්ලා අද අධිකරණේ යනවා. දැන් මේ ස්වාධීන කොමිෂන් සභාව ගැන කතා කරමු, අධිකරණ ගැන කතා කරමු. ඉතින් අසත්‍යශාලී වූයේ කොහොමද නිදහස් කරන්නේ? නිදහස් කරන්නේ ස්වාධීන නැත්තම්. තමුන්නාසිලා විශාල බදුරු දින් මහත්තයා අපහම් වුණේ ස්වාධීන නැත්තම් අධිකරණේ නෙමෙයිද? ඒ නිසා මේ වගේ සිතඟි මේ වගේ සිතලු කතා කියන්න එපා. තමුන්නාසිලා දෙච්ච වැරද්ද කියන්න. පෞගේ කාලේ තමුන්නාසිලා කාලේ හිටපු පොලිස්පතිලා, නියෝජ්‍ය පොලිස්පතිලා, ඒ හිටපු බුද්ධිඅංශ නිලධාරීන් කරේ මොකක්වත් නෙමෙයි. RW ගේ රීලි වික්‍රමසිංහ මහත්තයාගේ හිත ගන්න ගිල්ලා සිරිකොතේ බලන් හොදුමෙක. තමුන්නාසලගේ වැඩ කඩුතු ඒ නියෝජ්‍ය පොලිස්පතිරු ඒ සියල්ල ඉස්ත කරා නම් ඔය කියන පාස්කු ප්‍රහාරය සිද්ධ වෙන්නේ නැහැ. හොඳයි, පාස්කු ප්‍රහාරයෙන් අපිට වාසියක් වෙනවා අපි කරා කියමුකෝ. එහෙමනම් තමුන්නාසලට තිබ්බනේ අර තාත්තා මුදාට කිව්ව මනුස්සයර තිබ්බනේ ඔකර වලක් ගන්න. ඒක කියන්නේ නැතුව තමුන්නාසලට දඬුවම් දෙන්න කියලා දඬුවම් දෙන්න ඕනේ තමුන්නාසලට. තමුන්නාසල හිටපු ඒ ආණ්ඩුව හිටපු මන්ත්‍රීවරු සිළු දෙනා දන්නවා මේ ප්‍රහාරයක් වෙන බව. අපේ විපක්ෂ මන්ත්‍රීවරුන්ට ඔක් කරන්න කියලා බැමිල්ලක් දාන්න බෑ. මොකද එදා දිලුම් වම්මුණු කොම් මහත්තයාව දිගට ගිහිලා අරන් ගිහලා පොලිසිය අරන් ගියා. සිවිල් ආදේශ බලයි දිවසම සම්පූර්ණ ප්‍රකාරව රිමාන්ඩ් කරන්න. ඊට පස්සේ මම මතකයි ස්වර්ණවාහිනිය කිව්වා කියලා හමුදා 28ක් මැරුණා කියලා පියල් නිශාන්ත මන්ත්‍රීතුමාව 100ට අරන් ගියා. ඒ නිසා තමුන්නාසලල කිසිම වෙලාවක මේ පාස්කු ප්‍රහාරය අපිට දාලා අපේ පිට දාලා තමුන්නාසලල හැංගෙන්න බෑ. අද තමුන්නාසලල පැහැදිලිව කියන්න ඕනේ දිගින් දිගටම මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නොයෙකුත් කාරණා අරගෙන අපිට ඇඟිලි දික් කරනකොට තමුන්නාසල ඇඟිලි හතරක් දික් වෙලා දින කාරණේ පැහැදිලිව කියන්න ඕනේ. සරත් ෆොන්සේකා මහත්මයා කිව්වා මේ හමුදාවේ විශ්‍රාම වැටුප් පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා කියලා. මට මතකයි පහුගිය අවස්ථාවේ තේ උපදේශක කාර්ය සභාවට ගරු ජනාධිපතිතුමා ගෝඨා විරාජපක්ෂ මහත්මයා ආපු වෙලාවේ මම මේ ප්‍රශ්නේ ඇහුවා. යුද්ධයේදී මියගිය රණවිරුවන්ගේ බිරිඳට සහ දෙමාපියන්ට අවුරුදු 55න් පසුත් ඒ වැටුප ගෙවීම ඒකම ආබාධිත රණවිරුවන් අවුරුදු 55ක් ගෙවුනට පස්සේ ඒ අයට වැටුප් ගෙවීම මේවා සිද්ධ වෙනවද? කරුණාකරලා මේ බොරු කතා කියන්න එපා. ඒ අය ඒ වෙලාවේ තිබ්බ ඒ වෙලාවේ ජනාධිපතිතුමා මෙතන පැමිණ අවස්ථාවේ යම් සිද්ධියක් ඇති වෙලා ඒ උද්ඝෝෂකයන්ගෙන් හාඳුනුමක් අතර උරන් තිබ්බා. අපි කරුණු දැක්වම මේ වෙලාව මේ හාඳුනු රිලීස් කරා. ඒ නිසා වැරදි කරුණු කියන්න එපා කියන කාර්යය පැහැදිලිව කියන්න ඕනේ. මේ පහුගිය කාලේ පුරාවටම තමුන්නාසලගේ නොහැකියාව තමයි ප්‍රකට කරන්නේ මේ අද වෙනකොට. තමුන්නාසල නොහැකියාව නිසා තමයි අද මෙතන තමුන්නාසලපත් වෙලා තියෙන්නේ. ඒ නිසා පැහැදිලිවම මේ දිගින් දිගටම මේ කියන කාරණේ සම්බන්ධ අපි හතරේ ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම අද අපි දැක්කා අපේ උතුර නියෝජනය කරන අපේ දමිළ සහෝදරයෝ කියනවා මේ ආරක්ෂක අමාත්‍යංශයට වැය කරලා තියෙන ප්‍රමාණය තමත් වැඩි කියලා. තමුන්නාසලගේ අභද්‍ර වචන නිසා තමයි අපිට සිද්ධ වෙලා තියෙන්නේ ආරක්ෂක අමාත්‍යංශයට වැඩිපුර මුදල් යොමු කරන්න. තමුන්නාසලා දිගින් දිගටම වර්ගවාදය, බෙදුම්වාදය, ජාතිවාදය වපුරන නිසා තමයි අපිට මේ විදියට ආරක්ෂක අමාත්‍යංශයෙන් වැඩිපුර මුදලක් වෙන් කරගෙන සිද්ධ වෙලා තියෙනවා. පැහැදිලිවම කියන්න ඕනේ දැන් තමුන්නාසලගෙනම වන්නාරමේ චෙක් පොයින්ට් එකක් තියෙනවා. තමුන්නාසල තව ටික දවසකින් ගියා පාර්ලිමේන්තුවේ තමුන්නාසලනකොට චෙක් පොයින්ට් එකක් තියෙනවා, ඒකත් අයින් කරන්න කියලා. ඒ නිසා ඒක කරන්න බෑ. මේ රටේ භෞමික අඛණ්ඩතාවයේ මේ රටේ ආරක්ෂා කරන ආණ්ඩුව තමුන්නාසලගේ සහයෝගය දීපු ජනාධිපති අපේක්ෂකයන් නියෝජනය කරන ඒ කාලේ ආණ්ඩුව තිබ්බ කාලේ කොහොමද කරේ? පල්ලි වලට ගහනවර කියලා දැන දැනත් 97 පාරක් දැනුම් දීලා සද්දනකොර පියා නිදාගෙන හිටියා. ඒ තත්ත්වය අපිට ඇති කරන්න බැරි නිසා තමයි අද පැහැදිලි වුනේ. අපේ ආණ්ඩුව විසින් මේ විදියට ආරක්ෂක ආරක්ෂක කාරණා සම්බන්ධයෙන් මෙවැනි දෘඪ ප්‍රතිපත්තිය අනුගමනය කරන්නේ. හැබැයි කිසිම වෙලාවක අපි ජාතිවාදීව ආගම්වාදී වර්ගවාදී කියන කාරණා
මතුවෙන්නේ.
ඒ ප්‍රධානම දේ තමයි සඳවිරු සෑය ජාතිර පිරිනමන අවස්ථාවේ අගමැතිතුමාගේ ප්‍රකාශය. ගරු අගමැතිතුමා ප්‍රකාශ කරනවා මේ සඳවිරු සෑය ගොඩනගන්නේ යුද්ධයෙන් මීගේ සියලුම පාර්ශ්වයන් සිහි කරන්න කියලා. පැහැදිලිව කියන්න තමුන්නාන්සලට. තමුන්නාන්සලා ඔය වර්ගවාදී අදහස් වලින් මිදෙන්න කරුණාකර යුද්ධයෙන් මීගේ අය සමරුවල කිසිම අපේ කිසිම තරහක් නැහැ. අබැයි කරුණාකර තමුන්නාන්සලා මේ රට බෙදනවා, මේ රට කඩනවා, මේ රට වෙනම කෑල්ලක් ඉල්ලනවා කියන කාරණේ ප්‍රචලිත කරන්න එපා. ගරුවකතුමා ඉතමත් පැහැදිලිව කිව්වා යුද්ධයේදී මීගේ සියලු පාර්ශ්වයන්. ඒ කියන්නේ අපේ අපේ ද්‍රවිඩ සහෝදරු, දමිළ සහෝදරු, මීගේ සහෝදරුවත් සමරන්න පුළුවන්. හැබැයි ඒක ඒක කියලා කිසිම වෙලාවක මේ රට බෙදන්න, මේ රට කඩන්න, මේ රට විනාශ කරන්න උත්සාහ කරන කිසිම වර්ගවාදී කණ්ඩායමකට අපිට දෙන්න තියන්නේ නැහැ. අපේ අපි අපේ මේ මාතෘභූමිය පේදුරු තුඩුවේ සිටියා, දෙමුදුර තුඩු දක්වා දිවට මාතෘභූමිය සියලුම ජන කොට්ටාස වල අයිති එකක්. ඒක දමිළ සහෝදරුන්ට විතරක්වත් සිංහල සහෝදරුන්ට විතර අයිති දෙයක් නෙමෙයි. ඉතින් ඒ නිසා ඒ වෙනුවෙන් අපි රාජ්‍යයේ ආණ්ඩුව කරන පාර්ශ්වකාරෝ හැටියට පැහැදිලිවම මේ වෙනුවෙන් අපි කැප කරනවා, කැප වෙනවා. ඒකම පැහැදිලිව තමුන්නාන්සලට කියන්න ඕනේ. තමුන්නාන්සලා මේ ස්වාධීන කොමිෂන් සභාව ගැන කියන කාරණේ ගත්තාම ඒ ප්‍රතික්ෂේප කරනවා. අද අධිකරණය ස්වාධීනයි. ඒ නිසා තමයි තමුන්නාන්සලාගේ ඔය කියන ආකාරයේ ප්‍රකාශ කරන පුද්ගලයන්ට පවා නිදොස් කර නිදහස් කරලා අපා ලැබෙන්නේ. අද මම පුදුම වෙනවා. මෙවැනි ස්වාධීන අධිකරණයක් තියෙනකොට ඇයි හැමදේම ජාත්‍යන්තරයට යොමු කරන්නේ? ඇයි හැම වෙලෙම ජාත්‍යන්තරයට යන්න හදන්නේ? ඒ නිසා එවැනි දීන ප්‍රතිපත්තිය තමුන්නාන්සලා ඉවත් වෙන්න. නැත්නම් තමුන්නාන්සලා හැමදාම දිගින් දිගටම පක්ෂය කැඩීට අද කැඩිලා කැඩිලා කන්දනේ වෙලා පක්ෂේ දී වෙලා ගිලා තියෙන්නේ. ඒ නිසා කරුණා කරලා තමුන්නාන්සලා මිට වැඩි අහට ගිහිල්ලා මේ රටේ ආණ්ඩු කරන ආණ්ඩුවට සාධනීය වශයෙන් උදව් කරමින් කටයුතු කරා නම් මිටදී හොඳයි කියන කාරණේ පැහැදිලිව කියන්න ඕනේ. මේ
honorable member please wind up.
පොලිස් නිලධාරීන් සම්බන්ධව අපි පැහැදිලිව කියන්න ඕනේ. පොලිස් නිලධාරීන්ට විශාල වශයෙන් දුක් ගැහැට කම් කටුළු තියෙනවා. ඒ අය සම්බන්ධයෙන් එකම අපේ සියලුම ත්‍රිවිධ හමුදාව සියලුම දෙනා සම්බන්ධයෙන් ඒ අදාළ අවශ්‍යතා අපි සපුරන්න ඕනේ. එකම පැහැදිලිව අද බොහොමයක් දිනෙක කියනවා. මම විනාඩියක් ගන්නවා ඔබතුමා. පැහැදිලිවම අද බොහොමයක් දිනෙක කියනවා ඒ යුද හමුදා සියලුම අය ඉෂ්ට කරන සේවය ඉතාමත් කදිමයි කියලා මේ රටේ ජනතාව කියනවා. හැබැයි මේක ඒ වගේම තමයි ඒ යුද හමුදාවට
ගෙවන්නේ.
යුද හමුදාවට ගෙවන්නේ රජයේ මුදල්, ජනතාවගේ බදු මුදල්, ඒ වගේම රාජ්‍ය සේවකයන් කියන ජනතාවගේ බදු මුදල් මේ සියලුම අය එකතු වෙලා රට හදන්න ඉස්සරහට එනවා නම් ඒක යුද හමුදාවද රාජ්‍යද කියන කාර්යයේ ඉස්මතු වෙන්නේ. බොහොම ස්තුතියි.
Thank you. Honorable Kovindan Karunaharan, you have 11 minutes. Order please. Honorable Ashwin Rajakarna to the chair. Please continue.
கௌரவ தலைவர் அவர்களே, இந்த உயரிய சபை எத்தனையோ ஆளுமைகள் கொண்ட நிதி அமைச்சர்களின் வரவு செலவு திட்ட உரைகளை செவிமடுத்துள்ளது. சுதந்திரமடைந்த காலத்தில் இருந்து சிம்மாசன பிரசங்கங்கள் மூலம் அரச கொள்கைகள் வெளிக்கொணர்ந்த முறைமை, குடியரசு அரசியலமைப்புக்கு பின்னர் வரவு செலவு திட்டம் ஊடாக வெளிப்படுத்தும் முறை உருவாகியது. ஒரு நாட்டின் வரவு செலவு திட்டம் வெறுமனே இலக்கங்களும் எழுத்துக்களும் கொண்ட அறிக்கை அல்ல. அடுத்த வருடத்துக்கான நாட்டின் வருமான மூலங்கள், அதன் செலவின மதிப்பீடுகள், வரவு செலவு திட்ட பற்றாக்குறைகள், அதனை குறை நிரப்பும் வழிமுறைகளை தெளிவான முறையில் வெளிப்படுத்தும் கூட்டாக அமைய வேண்டும். கௌரவ தலைவர் அவர்களே, எனக்கு இன்னும் ஞாபகம் இருக்கிறது, அந்த நாட்களில் வரவு செலவு திட்ட உரைகளை செவிமடுப்பதற்காக கிராமங்கள் தோறும் மக்கள் வானொலி பெட்டி அருகில் காதை வைத்துக் கொண்டு செவிமடுத்துக் கொண்டிருப்பார்கள். பாராளுமன்ற கலரிகள் கூட பொருளாதார வல்லுநர்கள், முதலீட்டாளர்கள், வர்த்தகர்கள், தனியார் துறையினர், அரசு அலுவலர்கள், ஆர்வமுள்ள நாட்டின் பொதுமக்கள், என் வெளிநாட்டு ராஜதந்திரிகள் கூட சபாநாயகரின் கலரியினை நிறைத்திருந்து அதனை அவதானிக்கும் நிலை இருந்தது. ஆனால் இந்த வரவு செலவு திட்டத்தில் முற்றிலும் நிலைமை தலைகீழாகவே இருந்ததை நோக்க முடிகிறது. குறிப்பாக உப்புச்சப்பெற்ற ஒரு சம்பிரதாய நிகழ்வாக இது நிகழ்ந்தேறியுள்ளது. இதுவே இந்த வரவு செலவு திட்ட உரை மீதான எனது ஒரு வரி விமர்சனம். இந்த அரசாங்கம் மூன்று பிம்பங்களை கொண்ட பெரும் தூண்களின் மேல்தான் கட்டி எழுப்பப்பட்டது. அது மஹிந்த ராஜபக்சே என்னும் பிம்பம், கோட்டபாய ராஜபக்சே என்னும் பிம்பம், பௌத்த சிங்கள பேரினவாதம் என்னும் பிம்பம். ஆனால் கடந்த 2 வருட காலத்தில் மஹிந்த ராஜபக்சே, கோட்டபாய ராஜபக்சே என்னும் இரு பிம்பங்கள் கொண்ட தூண்களும் ஆட்டம் காண தொடங்க நான்காவது தூணின் அவசியம் உணரப்பட்டு அது எண்ணெய் விலை உணர்வு என்ற நாடகம் மூலம் பசில் ராஜபக்சவினை பாராளுமன்ற உறுப்பினராக்கி நிதி அமைச்சர் என உயர்த்திய அரசை தாங்கும் நான்காவது தூணாக இருத்த முனைந்தது. அலாவுதீனின் அற்புத விளக்கோடு பொருளாதார அற்புதங்களையும் நிகழ்த்துவார் என்ற பெரும் எதிர்பார்ப்புகளுடன் பாராளுமன்றம் வந்து நிதியமைச்சராகி இன்று இந்த வரவு செலவு திட்டத்தினை வெற்றி பாணியாக வெறும் எழுத்துக்களுடனும் இலக்கங்களுடனும் சமர்ப்பித்துள்ளார். இந்த வரவு செலவு திட்டத்தினை எதிர்க்கட்சியினர் மாத்திரமல்ல நடுநிலை நின்று ஆய்வு மேற்கொள்ளும் பொருளாதார நிபுணர்கள், வர்த்தகர்கள், பொதுமக்கள், வெளிநாட்டு முதலீட்டாளர்கள் என அனைத்து தரப்பினரும் தத்தமது துறைகளில் உப்பு செப்பற்ற வரவு செலவு திட்டம் என்றே உரைக்கின்றனர், விமர்சிக்கின்றனர். அரசு அமைச்சர்கள், அரசின் பங்காளி கட்சிகளின் பாராளுமன்ற உறுப்பினர்கள் மெல்லவும் முடியாது, விழுங்கவும் முடியாது வரவு செலவு திட்ட உரை மீது தமது விமர்சனத்தினை முன்வைத்து வருகின்றனர். இந்த வரவு செலவு திட்டத்தின் குளிநிலை விவாதத்தின் மீதான எனது உரை. பாதுகாப்பு அமைச்சு, அரச பாதுகாப்பு, அனைத்து முகாமைத்துவ அமைச்சு மற்றும் பொதுமக்கள் பாதுகாப்பு அமைச்சு என்பவற்றின் மீதானதாகும். இந்த அமைச்சுக்களுக்கான மொத்த ஒதுக்கீடு வரவு செலவு திட்டத்தின் மொத்த செலவினத்தின் 19.56% இது ஏறக்குறைய வரவு செலவு திட்டத்தின் 1/5 உலக வல்லரசாகவும் உலக யுத்த வலிச்சுமை சமநிலையை தக்க வைப்பதும் உலக பொருளாதார நிலைமையினை தீர்மானிக்கும் சக்தி வாய்ந்த வல்லரசு நாடான ஐக்கிய அமெரிக்காவின் பாதுகாப்பு செலவினம் அதன் மொத்த வரவு செலவு திட்டத்தின் 39% இது உலக அரங்கில் அந்நாட்டின் நிலை பொறுத்து ஏற்கத்தக்கதை ஒழிய வியக்கத்தக்கதல்ல. தென்னாசிய பிராந்தியத்தின் வல்லரசு எனவும் தென்னாசியாவின் அரசியல் பொருளாதார வழி விவகாரங்களை தீர்மானிக்கும் இந்தியாவின் 2021 வரவு செலவு திட்டத்தில் பாதுகாப்பு செலவினங்களுக்காக ஒதுக்கப்பட்ட மொத்த நிதி 14.5% இத்தனைக்கும் இந்தியா தனது இருபுற எல்லைகளிலும் யுத்த நிலைமையினை நித்தமும் எதிர்கொள்ளும் ஒரு நாடாகும். கௌரவ தலைவர் அவர்களே, பிராந்திய வல்லரசான இந்தியாவோடு நித்தமும் முட்டி மோதுவது மாத்திரமன்றி நாடு உருவான காலம் முதல் இந்தியாவோடு பகைமையினை வழிகாட்டும் பாகிஸ்தான் நாட்டின் பாதுகாப்பு செலவினமும் 2021 அதன் மொத்த வரவு செலவு திட்டத்தில் 18.4%. இவை உலக நாடுகள் பாதுகாப்பு செலவினங்கள் தொடர்பான ஒரு பானை சோற்றுக்கு ஒரு சோறு பதம் என்று சிறிய உதாரணமேயாகும். எமது நாட்டின் தற்போதைய நிலைமையில், அதாவது உலகளாவிய COVID-19 பெருந்தொற்று அவலம், அது ஏற்படுத்திய பொருளாதார வீழ்ச்சி, அதிலிருந்து மீள முடியாத எமது அரசின் தவறான கொள்கைகள், அரசின் தவறான பொருளாதார கொள்கையினால் வீழ்ச்சியடைந்த உற்பத்தி துறை, திட்டமிடாத முறையில் எழுந்தமானமாக ஒரே மூச்சில் மேற்கொள்ளப்பட்ட சேதன உரக் கொள்கையினால் பெருந்தோட்ட விவசாயம், நெல் உற்பத்தி, உப உணவு உற்பத்தி என்பன வீழ்ச்சியடைந்து சோமாலியா போல் மாறுவது தவிர்க்க முடியாத ஒரு நிலை. செண்மதி நிலுவை பற்றாக்குறை, டொலர் நெருக்கடி, வானத்தோடும் அளவிற்கு விலைவாசி உயர்வு இவற்றை திட்டமிட்ட முறையில் தீர்ப்பதற்கான எந்தவித தீர்க்க தரிசனமும் கொண்ட முன்மொழிவுகள் இல்லாத இந்த வரவு செலவு திட்டத்தில் ஒட்டுமொத்த பாதுகாப்பு துறைகளுக்கு நாட்டின் மொத்த வரவு செலவு திட்டத்தில் 1/5 ஒதுக்கீடு செய்வது அவசியமா அல்லது இதை ஏற்றுக்கொள்ளத்தான் முடியுமா? இன்று எமது நாட்டின் பாதுகாப்புக்கு ஏதாவது வெளிநாட்டு அச்சுறுத்தல் உள்ளதா அல்லது உள்நாட்டு கிளர்ச்சி ஏற்படலாம் என்ற ஆதாரபூர்வ புலனாய்வு தகவல் உள்ளதா? தாக்குதல் நடக்கும் என்ற புலனாய்வு தகவல்கள் வெளிநாடுகளிலிருந்து வந்தும் கூட அந்த தாக்குதல்களை தடுக்க முடியாத ஒரு நாட்டுக்கு இந்த அளவு பாதுகாப்பு செலவினம் தேவைதானா? உள்நாட்டு யுத்தம் நிகழ்ந்த காலத்தில் அந்த யுத்தத்திற்கான காரண காரியம் உணராது, அதன் தாற்பரியம் புரியாது, போராடியவர்கள் நம் நாட்டவர்கள் என்பதையும் உணராது பேரினவாத முனைப்பில் யுத்தத்தை நடத்தினீர்கள். அதற்காக பாதுகாப்பு செலவினத்தை உயர்த்தினீர்கள். பாதுகாப்பு துறையின் மூலதன செலவீடு அதிகரித்து சென்றது. அதனை ஒட்டி அதற்கான நடைமுறை செலவுகளும் அதிகரித்து சென்றது. எம்மால் இதனை ஏற்றுக்கொள்ள முடியாவிட்டாலும் உங்கள் பார்வையில் நீங்கள் அதை நியாயப்படுத்தினீர்கள். ஆனால் இன்று இந்த அளவு பாதுகாப்பு செலவின அதிகரிப்பதற்கு நீங்கள் எந்த நியாயத்தை கற்பிக்கப் போகின்றீர்கள்? அரசாங்கத்தின் தேவை ஆட்சியை தொடர்ந்து வைத்துக் கொள்ளுதல், பெரும்பான்மை இனத்தின் பெரும்பான்மை வாக்குகளால் வெற்றி கொண்டோம் என்று பெருமை பேசிய நீங்கள் இன்று பெரும்பான்மையினரால் படுமோசமாக விமர்சிக்கப்படுகின்றீர்கள். இன்று உங்களுக்கு தேவை இந்த நாட்டில் மீண்டும் பேரினவாதிகளின் ஆதரவு தளத்தை தக்க வைத்துக் கொள்வது ஒன்றே ஆகும். அதற்காக இல்லாத பயங்கரவாதத்தை, இல்லாத இனத்துவவாதத்தை, இல்லாத மொழி பிரச்சினையை இருப்பதாக காட்டி அமைதியாக வாழும் பௌத்த, கத்தோலிக்க, இந்து, இஸ்லாமிய மக்களிடையே பகைமையினையும் பிணக்கினையும் ஏற்படுத்த முயல்கின்றீர்கள். முரண்பாடு என்பவற்றை ஏற்படுத்தி அதன் நெருப்பில் குளிர்காய்ந்து ஆட்சி அதிகாரத்தை தொடர்ந்து சுவைப்பதற்கு முயற்சிக்கின்றீர்கள். இதற்கு எதிராக ஜனநாயக ரீதியாக கிளந்தெழும் மக்களை பாதுகாப்புத்துறை கொண்டு நசுக்க முயல்கின்றீர்கள். இதற்காகவா பாதுகாப்புத்துறைக்கு இந்த அளவு நிதி ஒதுக்கியுள்ளீர்கள்? சொந்த நாட்டு மக்கள் மீதா உங்கள் பாதுகாப்பு பலத்தினை பிரயோகிக்க முயல்கின்றீர்கள்? இதற்காகவா இத்தனை பாதுகாப்பு செலவினை ஒதுக்கியுள்ளீர்கள்? நாட்டில் அமைதியான சூழல் நிலவுவதை ஆட்சியாளர்கள் நீங்கள் விரும்பவில்லை. யுத்தம் நடைபெறும் நாடொன்றில் இருதரப்புகளிலும் உயிரிழப்புகள் ஏற்படுவது தவிர்க்க முடியாது என நீங்கள் கூறுகின்றீர்கள். அவ்வாறு ஏற்பட்ட உயிரிழப்புகளை நினைவு கூறுவதற்கு ஒரு தரப்புக்கு மாத்திரம் மறுக்கப்படுகின்றது. மீண்டும் ஒரு இருண்ட யுகம் போல வெள்ளைவான் மாத்திரம் இல்லாது ஊடக அடக்குமுறையும் ஆரம்பமாகிவிட்டது. இதையெல்லாம் இருப்பதாக காட்டிக்கொண்டால் தான் பேரினவாதிகளின் பேராதரவு உங்களுக்கு இருக்கும் என்ற எண்ணத்தில் இவற்றை மேற்கொள்கின்றீர்கள். கோவிட் 19 பெருத்தொற்றினை உங்களது தவறான கொள்கையினால் கட்டுப்படுத்த முடியாது. தமது உயிரினை கூட துச்சம் என மதித்து கடமையாற்றிக் கொண்டிருக்கும் அலுவலர்களை கொண்ட சுகாதாரத்துறைக்கு ஒதுக்கீடு 6.13% உற்பத்தி துறைக்கு முக்கிய பங்கு அளிக்கும் விவசாயத்துறைக்கு 0.97% ஒட்டுமொத்த பாதுகாப்பு ஒதுக்கீட்டை நோக்கும் போது இது மக்கள் நலன் சார்ந்த நாட்டு நலன் சார்ந்த பாதுகாப்பாக நோக்க முடியவில்லை. சில ஒதுக்கீடுகளின் அதிகரிப்பினை நோக்கும் பொழுது அது பெர்சன்டேஜ் பெறுவதற்கான
ஒதுக்கீடு.
ஒரு வகையில் இது மக்கள் நலன் சார்ந்த பாதுகாடு என்பதை விட, நாட்டின் பொருளாதார நலன் சார்ந்த பாதுகாடு என்பதை விட ஆட்சியாளர்களுக்கான பெர்சன்டேஜ் பாதுகாடு என்பதே பொருத்தம் என்பது எனது கருத்தாகும். பாதுகாப்பு தொடர்பாக நான் கூற விரும்புவது, இந்து சமுத்திரத்தில் நமது நாட்டின் கேந்திர மையம், பிராந்திய ஒத்துழைப்பு, பிராந்திய அபிவிருத்தி மற்றும் பிராந்திய பாதுகாப்பு என்பன தொடர்பாக நம் நாட்டுக்கு தேவையான தெளிவான கொள்கை ஒன்று இன்னும் இல்லை. அதை உருவாக்கவும் நீங்கள் முனையவில்லை. தவறான வெளிநாட்டு கொள்கைகளை மேற்கொண்டு நமது நாட்டுக்கே பெருமையுடன் இருந்த அணிசேரா கொள்கையினை அழித்துவிட்டு தென்னாசிய பிராந்திய வல்லரசான இந்தியாவுக்கு சவால் விடும் அளவிற்கு கொள்கைகளை வகுப்பதிலே நீங்கள் கவனம் செலுத்துகிறீர்கள். உங்களது அமைச்சரவையின் சில அமைச்சர்களது அறிவீனமான உரைகள், புத்திஜீவித்துவமற்ற உரைகள் இவற்றை தெளிவாக காட்டுகிறது. அண்டை நாடு என இந்தியாவுடனான வரலாற்று, கலாச்சார, பாரம்பரிய, மதத்துறைகளில் இரு நாடுகளுக்கும் இடையே பிரிக்க முடியாத பிணக்குகள், ஏற்பட முடியாத இணைப்பு வரலாற்று காலம் முதல் உள்ளது என்பதை நீங்கள் இலகுவாக மறந்து விடுகிறீர்கள். சீனாவை நண்பனாக்கி இந்தியாவை சீண்டி காரியமாற்ற விளைகிறீர்கள். ஆபத்தில் காப்பாற்றுவன நம்பிய சீனா சேதன பசலை விவகாரத்தில் உங்களுக்கு நல்லொரு பாடத்தை கற்றுத்தந்துள்ளது. அதில் இருந்தாவது உங்கள் வெளிநாட்டுக் கொள்கை தேசிய பாதுகாப்பு கொள்கைகளின் மீதான தவறுகளை திருத்த விளையுங்கள். சீனாவை நண்பனாக்குவதற்காக இந்தியாவை எதிரியாக்கும் கொள்கையினை மறந்து இந்தியாவும் சீனாவும் எமது நண்பர்கள் என்ற நிலைமைக்கு உங்களது கொள்கையினை மாற்றுங்கள். எமது நாட்டின் பாதுகாப்பு முக்கியம். எமது நாட்டில் மக்கள் இன, மத, மொழி, பால் வேறுபாடு கடந்து சரிநிகர் சமனாக ஏறத்தாழ்வு என்று இணைக்கப்பாட்டுடன் வாழ வேண்டும் என்பது ஏற்றுக்கொள்ளப்பட வேண்டிய உண்மை. இப்போது நான் உங்களது ஒரு நாடு ஒரு சட்டம் தொடர்பாக ஓரிரு வார்த்தைகள் கூற விரும்புகின்றேன். ஒரு நாடு ஒரு சட்டம் என்பது ஏற்றுக்கொள்ளக்கூடியது. அது ஒரு நாடு இலங்கை என்பதாகவும், ஒரு சட்டம் என்பது இலங்கை மக்களுக்கான சட்டமாகவும் இருக்க வேண்டும். ஆனால் உங்களது ஒரு நாடு ஒரு சட்டத்தின் கீழ் நடப்பது என்ன? உங்களது பார்வையில் நீங்கள் கூறும் ஒரு நாடு ஒரு சட்டம் சொல்வதென்ன? இது சிங்கள பௌத்த நாடு, இங்கு சட்டமும் சிங்கள பௌத்த சட்டமே. இந்த இடத்திலே நாம் எமது நீதி அமைச்சர் ஜனாதிபதி சட்டத்தரணி கௌரவ அலி சப்ரி
அவர்கள்
கொண்ட அமைச்சர் அவருடைய திறமைக்கு களங்கத்தை ஏற்படுத்தி அவருக்கு சட்டவாக்கம் பற்றி ஆலோசனை வழங்குவதற்கு ஜனாதிபதிகள் நியமித்த ஆலோசனை குழுவினை நோக்கும் பொழுது நான் உண்மையில் எமது நிதியமைச்சர் குறித்து கவலைப்படுகின்றேன். அன்று ஆட்சி கட்டிலில் ஏறும் நோக்கம் ஒன்றையே இலக்காக கொண்டு SWRD பண்டார் நாயக்கா ஆட்சி அமைத்து 24 மணி நேரத்தில் சிங்களம் மட்டும் சட்டத்தை கொண்டு வருவேன் என கூறி பௌத்த சிங்கள மக்களினை உணர்ச்சி வசப்படுத்தி அவர்களது உணர்ச்சியினைத்தான் ஆட்சி அமைப்பதற்கான அத்திவாரமாக்கினார். அன்று அவர் ஆட்சிக்காக மூட்டிய தீப்பொறி 6 தசாப்த காலமாக இந்த நாட்டில் கொழுந்து விட்டறிந்தது. அது முறையாக அணையும் முன்பு ஒரு நாடு ஒரு சட்டம் என்று இன்னொரு தீப்பொறியினை ஏற்றுவதற்கு முயல்கின்றீர்கள். ஆட்சி அதிகாரத்தினை தக்க வைக்க வேண்டும் என்ற உங்களது இந்த ஆர்வத்தால் நீங்கள் மூட்டும் 2வது தீப்பொறி இன்னும் எத்தனை தசாப்தங்களுக்கு நாட்டை எரிய வைக்கப் போகின்றதோ? வரலாற்றில் இருந்து நீங்கள் பாடம் எதனையும் கற்கவில்லை. மீண்டும் மீண்டும் வரலாற்று தவறுகளை இழைத்துக் கொண்டு செல்கின்றீர்கள். இதே போன்றுதான் கிழக்கு தெல்பொருள் ஜனாதிபதி செயலணி என்று ஒன்றை அமைத்து கிழக்கு வாழ் தமிழ் முஸ்லிம்களது பாரம்பரிய வழிபாட்டிடங்களையும் பாரம்பரிய நிலங்களையும் கபலீகரம் செய்ய முயற்சிக்கின்றீர்கள். யுத்தம் முடிவடைந்து 12 வருடங்களுக்கு மேலாகியும் வடக்கு கிழக்கில் ராணுவ முகாம் அமைப்பதும் புதிய படையணிகளை உருவாக்கி அவற்றை வடக்கு கிழக்கில் இருத்தி வைப்பதும் இன்னமும் இன்னமும் முன்னர் கையகப்படுத்திய தனியார் நிலங்களினை மீளக் கொடுக்காது புதிதாக படத்துறை முகாம் அமைப்பதற்காக பொதுமக்களின் காணிகளை கபலீகரம் செய்வதும் நாளாந்த நடக்கும் நிகழ்வுகளே ஆயும். உங்களை ஆட்சிபீட மேற்றி அலங்கரித்து அழகு பார்த்த பெரும்பான்மை இனத்தின் பெரும்பான்மை மக்கள் இன்று உங்களை சரியாக இனம் கண்டுள்ளார்கள். முறையானதும் சரியானதும் பொருத்தமானதுமான தீர்மானம் எடுக்க முடியாதவர்கள் என்பதனை அவர்கள் இனம் கண்டு விட்டார்கள். இன்று நாட்டில் எழுந்துள்ள வகுசன கிளர்ச்சி இதன் என்று வழிகாட்டி நிற்கின்றது. வெளிநாட்டில் விலையுயர்வு ஏற்படி உள்நாட்டில் விலையும் உயர வேண்டும் என்றால் ஜனாதிபதி எதற்கு, நிதியமைச்சர் எதற்கு, அமைச்சரவை எதற்கு என்று ஓங்கி ஒலித்து லிப்டன் சுற்று வட்டத்தை அன்று கலவர பூமியாக்கிய விமல் வீரவன்ச உதயகம்பன் வல வாசுதேவ நாணயக்கார போன்றோர் இன்று எங்கே? எரிபொருள் விலை 5 ரூபாயால்
உயர்த்தப்பட்டது.
பாராளுமன்றத்திற்கு மிதிவண்டியிலே படைகுடி சகிதம் இன்றைய பிரதமர் மஹிந்த ராஜபக்ச சகிதம் வந்த போராட்ட வீரர்கள் எங்கே? 2500 ரூபாவுக்கு ஒரு மாதம் ஒரு குடும்பம் வாழ முடியும் என்ற பொருளாதார நிபுணர் பந்துல குணவர்த்தனை எங்கே? மக்கள் கிளர்ச்சி ஆரம்பித்து விட்டது. அது ஆட்சி மாற்றத்தில் மாற்றமே முடியும். அதுவரை வேண்டுமானால் உங்கள் அராஜகத்தை தொடரலாம். ஆனால் இறுதி வெற்றி நாட்டுக்கும் எமது மக்களுக்குமே ஆகும். நீங்கள் அனுபவிக்கும் வெற்றி ஒரு சிறிய காலமாகவே அமையும் என கூறி தமிழ் தேசிய கூட்டமைப்பு இந்த பாதுகாப்பு அமைச்சுக்கான நிதி ஒதுக்கீட்டை நிச்சயமாக எதிர்க்கும் என்று கூறி விடைபெறுகின்றேன். நன்றி.
ஓ மந்திரமணி,
மந்திரிதுமணி, மெதுமா மே கலிங் கதாகிரம மந்திரிதுமா முழு கதாவி சம்பூர்ணம கிதே ஜாத்திய அசமகிக்கரான் ஜாத்தியின் அத்தர் அசமகியா கேத்திக்கரான் மே மெச்சர் முதல் பிரமாண கிளிங் கராக்கல் ஈலங்கட்ட கியனவா எக்கத்தனகதி மெதுமா கியனவா இந்தியாவே
சாரி பயந்த கருணாதிலக மந்துமா ஒபத்துமாட்ட
கரு
வினாடாமே காலத்தியன்
மூலாசனாரூட சபாபதித்துமணி மேபார அயவையின் வடிம முதலாக் வென்கிறதி பெண ஆரக்ஷக அமாத்தியான்சிய கணத் இவகேம ஜனஜீவித்தே சமக வெந்திலத்தி பெண சுதேச கட்டியுத்து மகஜன ஆரக்ஷக வணி பெதகத் அமாத்தியான்சகன கதாக்கரண கொட்ட லபிச்ச சீமித காலையத்துல ஹமுதாவசா பொலிசிய சம்பந்தவ வச்சன தகத்துனாக்கியான பலாபுரத்து வேணும். கரு சபாபதி துமணி அப்படி தன்னவா மே ரஜேட்ட பலேட்ட என்ன பிரதானம சாதுக்கே உனே பாஸ்கு பிரஹாரே பவ ஏ ஹரஹா ரட்டே ஜாதிக ஆரக்ஷாவ அனுதுரே பவ பெண்ணமின் ஜாதிக ஆரக்ஷாவ தகவுரு கரண்ட புலாங் எக்கம புஜ்ஜலையா எவகேம் எக்கம கண்டாயமலிச தமுன்னான்சிலா ஹெட்டனம லக்ஷியக் முலாக்கரமின் ஆண்டு பலே லபாகத்த பவ நமுத் அதவெத்தி ஜாதிக ஆரக்ஷா விதரக் நிமே குசி ஆரக்ஷாவத் ரக்கதென்ன பெரிய ஆண்டுவக் பவ தென் பெஹதிரி விழா திபினும் அப்பி மே கதாக்கரண முகத்தே லங்காம அந்துரி திபென் எவகேம சபாபதி துமணி அப்பி தன்னவா அயவேன் ஆரக்ஷக அமாத்தியான்சிட்டு தென் முதல் வெடிக்கராட்ட ஹமுதாவ வெடிக்கராட்ட துவக்கு சா பத்துரம் வெடிக்கராட்ட ரட்டக ஜாதிக ஆரக்ஷாவ தகவுரு என்ன நெத்திபவம் ஏ சந்தா அந்தவாதீன் சா ஜாதிவாதீன் நெத்தி ஜாதிக சமகி அக்கத்தி கலை துவத்தி பெண் கரு சபாபதி துவனி அதவெத்தி ரட்டே ஜனதாவ விசால அவினிச்சித்திக தத்தேக தமாய் ஜீவத்தேன் அத்தியவச பாண்டவல மில தீந்து கிரீமே பலையாத் தேங்கவேன் கொட ரஜேன் கிலிகில் அகிலத்தி வேணம் ஏவகேம தமாய் யுகதனவி பலாகாரே வகே அப்பே ரட்டே வட்டின ஜாதிக சம்பத் கேபினட் மண்டலேட்டத் கொலே வகலா விக்கினீமட்ட கிவுசும் கசீம வகே ஜாதிக ஆரக்ஷாவட்ட தர்ஜனி அக்வன தேவல் அத மே ரஜையாட்டத்தை சிதுவமின் பவத்தினோ அனைக்கதட பரிசர சுரக்கீம ஆஹார சுரக்ஷித பாவைய சமாஜ ஆரக்ஷாவ சௌக்கிய ஆரக்ஷாவ தத்த தொருதுரு ஆரக்ஷாவ மே சியல்லமான துரட்ட பத்திலா திபெனோ தென் கரு சபாபதி துமணி மேபார அயவையின் வடிம முதல் ஆரக்ஷக அமாத்தியான்சிட வெண்கர திமுனத் ரட்ட ஜாத்திய பேராதீமிட அபீதவ சட்டங்கரபு அதட ரட்டே முனையம்மோ வியசனியா காப்பு விழாவட்ட கெலிம்ம மதிஹத்தென அப்பே ஆரக்ஷக அம்ச சாமாஜிக இங்கே சுபசாதனேட்ட சா ஓங்கே மூலிக அவசதாவன் கெனவத் කල්පනා කරලා තියෙනවයි කියන එකක් අපට පේන්නේ නැහැ. වෙන් කරපු මුදල වැඩි නමුත් ඒ සෙබළුන් වෙනුවෙන් යොදවලා තිබෙනවාද කියන සැකයක් තිබෙනවා. ආරක්ෂක අංශවල විරෝධාර සෙබළුන්ගේ ආහාර වේලක් කප්පාදුවට ලක් වෙලා බව අපේ ෆීල්ඩ් මාෂල් තුමත් උදේ මතක් කරා. අපේ පළාත්වලත් අපිට හම්බෙන වෙලාවට මේ සෙබළු කියන කතා මේවා. උදේට දවල්ට හවසට දීපු කිරිතේක දැන් ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට ප්ලේන්ටි එක තමයි දෙන්නේ. ඒ දවස්වල කෑම වේලට සතියේ දවසක් එළුමස් දුන්නා. මං දන්න තරමින් සඳුදාට එළුමස් තිබුණා. අනිත් දවස්වල කුකුළු මස් එක්ක තමයි ආහාර වේල ලැබුණේ. දැන් ඒක සතියට එක දවසකට කුකුළු මස් දෙන තත්ත්වයට පත් වෙලා තිබෙනවා. හමුදාවේ සෙබළුන්ට පීටි කරන විට පළඳින්න නොමිලේ දීපු කැන්වස් සපත්තු කුට්ටම අද ලැබෙන්නේ නැහැ. සොල්දාදුවකට වසරකට නිලැඳුම් කට්ටල දෙකක් ලැබුණා. අද ඒක එකට බස්සලා තිබෙනවා. හමුදා සමාජිකින්ගේ පවුල්වල අවුරුදු 18ට වැඩි දරුවන් සඳහා බෙහෙත් ලබා දීමේ පහසුකම් තිබුණා. අද ඒවා නතර කරලා. සෙබළුන්ගේ ලොකුම සිහිනයක් තමයි ගේ පොඩ්ඩක් හදාගන්න එක. අපි පහුගිය යුද්ධ කාලේ අපේ රට ජාතිය වෙනුවෙන් දිවිපුදපු රණවිරුවන්ගේ මිනි පෙට්ටි ගේනකොට අපි දැක්ක සමහර ගෙවල්වල පෙට්ටිය තිබ්බට පස්සේ දොර වහන්න බෑ. අන්තිම අසරණ තත්ත්වයේ සෙබළු හිටියා. ඒ නිසා ඒ අයගේ සිහිනය සපයා කරගන්න 104ක වගේ අඩු පොලි ණය ක්‍රමයකට පහසුවෙන් ගන්න පුළුවන් ක්‍රම ඇති කරන්න කියලා අපි ඉල්ලනවා නිවාස ණය. විශේෂයෙන්ම ආබාධිත සෙබළුන් ගැන බලන්න ඕන. ඇමරිකාව වගේ රටවල්වල ඩිසේබල් සෝල්ජර්ස්ලට ආබාධිත රණවිරුවන්ට පුජ්ජලිකන් සේරකියාවක් දුන්නොත් ඒ සමාගමට ඩොලර් 5000ක දිරිදීමනාවක් දෙනවා. බදු සහන පවා ලබා දෙන්න කටයුතු කරනවා ආබාධිත සෙබළුන් ගැන බලාගත්තාම. නමුත් අපේ ආබාධිත රණවිරුවන් සමහර වෙලාවට යම් යම් කඳුරු වල එහෙම රාජකාරී කරලා නිවෙස් වලට යන්න වෙන්නේ පාරේ බස් එකේ. විශේෂයෙන්ම පාද අහිමි වෙච්ච ආබාධිතව එතන ඉන්නවා. මේ අයට බස් එකක් හරි දාලා ගමන් පහසුකම් සලසන්න කියලා අපි මතක් කරනවා. ඊළඟට අපි බැලුවොත් සභාපතිතුමනි පොලිස් දෙපාර්තමේන්තුව ගැන. වසර 155ක දීර්ඝ ඉතිහාසයක් තියෙන කීර්තිමත් දෙපාර්තමේන්තුවක්. මේ වෙනකොට 35 වෙනි පොලිස්පතිතුමා යටතේ පොලිස් නිලධාරීන් 89,000කට ආසන්න පිරිසක් සේවය කරනවා. ඒ අතරින් 70,000ක් පමණ ඉන්නේ කනිෂ්ඨ නිලධාරීන් වීමත් විශේෂත්වයක්. ගරු සභාපතිතුමනි සෞභාග්‍ය දැක්මේ පොරොන්දු වුණා. ගිය වසරෙත් මම මේ විවාදයේදී අවධානයට ලක් කරා. තවමත් නොවිසඳුණු පොලිස් නිලධාරීන්ට බලපාන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි ඔවුන්ගේ රාජකාරී කාලය පැය 8කට සීමා නොවි රාජකාරී කිරීමට සිදු වෙ තිබීම. ඊට ප්‍රධානම හේතුව තමයි අපේ රටේ කලින් තිබුණේ පොලිස් ස්ථාන 497ක් වගේ. මෙතුමා විශේෂ භාර ඇමති වුණාට පස්සේ පොලිස් මුළුපරවල් ඒ වගේ විශාල පොලිස් බල ප්‍රදේශ තිබුණු ඒවා මහජනයාගේ යහපත වෙනුවෙන් කඩලා අලුතෙන් පොලිස් ස්ථාන ස්ථාපිත කිරීමේ වැඩපිළිවෙලක් පටන් ගත්තා. ඒ අනුව දැන් පොලිස් ස්ථාන 81ක් විතර වැඩි වෙලා තිබෙනවා. ලංකාවේ මං හිතන්නේ මේ වෙනකොට 578ක විතර පොලිස් ස්ථාන තිබෙනවා. ඒ වැඩි කරපු එක මහජනයාගේ පැත්තෙන් හොඳයි. නමුත් නිලධාරීන් මදි වීම නිසා පැය 8ට වැඩි කාලයක් පොලිසියට සේවය කිරීමට සිදු වෙලා තිබෙනවා. ඊට විසඳුමක් ලබා දෙන්න කියලා මම මේ වතාවෙත් ඇමතිතුමාගෙන් ඉල්ලනවා. ඊළඟට සෞභාගයේ දැක්මේ තිබෙන විදියට ත්‍රිවිධ හමුදාවට ලබා දෙන විදියටම පොලිස් නිලධාරීන්ටත් ලබා දෙන්න පොරොන්දු වෙච්ච ආහාර දීමනාව තවමත් නොලැබීම ගැන ඔබතුමා ඒ ගැනත් උත්සාහ කර බව මම අහලා තිබෙනවා. කවිතුවකුත් පත් කරලා තියෙනවා. නමුත් ඒ වැඩපිළිවෙල තාම නැතිවීම නිසා පොලිස් නිලධාරීන් කනස්සල්ලෙන් පසු වෙනවා. ඒ වගේම ඇමතිතුමනි සෞභාගයේ දැක්මේ කිව්වේ පොලිසියටත් ත්‍රිවිධ හමුදාවට වගේ සමානව සලකනවා කියලා. අපි දන්නවා 30 වසරක යුද්ධයෙන් වැඩිම පිරිසක් ජීවිත පූජා කරේ යුද හමුදාවේ. ඊට පසු වැඩිම ජීවිත පූජා කළේ පොලිස් නිලධාරීන්. හැබැයි ත්‍රිවිධ හමුදාවට වසර 22ක සේවය සම්පූර්ණ කරාට පස්සේ විශ්‍රාම යන්න පුළුවන්. නමුත් ඊට සමාන සේවයක් ඉටු කරන පොලිස් නිලධාරීන්ටත් වසර 22කට පස්සේ විශ්‍රාම යාමට පුළුවන් ක්‍රමයක් හඳුන්වා දීමට පහුගිය කාලේ උත්සාහ කරා. ඒක කෙරුණේ නැහැ. එහි ප්‍රතිඵලයක් හරියට කාන්තා පොලිස් නිලධාරීන්ට පමණක් වසර 25ක සේවය සම්පූර්ණ කරාම විශ්‍රාම යාමේ ඉඩකඩ ලැබුණා. ඒත් ගරු ඇමතිතුමනි පිරිමි පොලිස් නිලධාරීන්ටත් මේ වෙන විට වයස 60 දක්වා හිටියොත් තමයි විශ්‍රාම වැටුපට හිමිකම් කියන්නේ. ඔවුන්ගේ රාජකාරී ස්වභාවය අනුව ඔවුන්ට සුවබර විශ්‍රාම දිවියක් ගත කරන්න පුළුවන් බවක් පේන්නේ නැහැ. අඩුතරමින් පෙර පැවති පරිදි වසර 55න්වත් විශ්‍රාම යාමට අවස්ථාව ලබා දෙන එක ගැන කල්පනා කරන්න කියලා මම ඉල්ලා හිටිනවා. ඒ වගේම පොලිස් නිලධාරීන්ගේ ගමන් වියදම් දීමනාව සම්බන්ධයෙන් මේ වෙනකොටත් අධිකරණයේ නඩුවක් විභාගයෙන් පවතිනවා. මේ නඩුව දැන් වසර දෙකක් විතර ඇදී ඇදී යනවා. මම ඇමැත්තුමාගෙන් ඉල්ලනවා මේ ගැන ඔබතුමා මැදිහත් වෙලා දෙපාර්ශ්වයේම ගෙන්නලා මැද තැනකට එන්න බලන්න. පොලිස් නිලධාරීන්ටත් සාධාරණයක් වෙන විදිහට පොලිස් දෙපාර්තමේන්තුවටත් අගතියක් නොවන විදිහට ඒ ගැන විසඳුමක් දෙන්න පුළුවන් නම් වටිනවා කියලා මම මතක් කරනවා. ඒ වගේම තමයි පහුගිය කාලේ පුරාවට වසර එකහමාරක් විතර මේ කොවිඩ් වසංගතයත් එක්ක පොලිසියවල හමුදාවල නිවාඩු නැතුව ගියා. තමන්ගේ දරු පවුල් වලින් පවා ඈත් වෙලා නිවාඩු නැතුව
කරුමන්තුමා විනාඩියක් කාලයක් තියෙනවා.
විනාඩි 3ක් දෙන්න කරුණා කරලා. දරු පවුල් වලින් පවා ඈත් වෙලා නිවාඩු නැතුව ආරක්ෂක අංශවල සියලු දෙනාටම විශාල කැපවීමකින් රට වෙනුවෙන් වැඩ කරා. ඒ විදිහට සේවය කරපු වෘත්තීය අයිතිවාසිකම් තියෙන සෞඛ්‍ය අංශයේ ඇතැම් පිරිස් වෘත්තීය අරගල හරහා යම් යම් අයිතිවාසිකම් දිනාගත්තා. ඒ වුණත් මේ අයත් බලාගෙන හිටියා මෙවර අයවැයෙන්වත් ඒ අයගේ සේවය යම් ඇගයීමකට ලක් කළා වැටු වැඩිවීමක් වගේ දෙයක් වෙයි කියලා. නමුත් එවැන්නක් සිදු නොවීම ගැන අපිත් කනගාටු වෙනවා. මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න කියලා මම ඇමතුමාගෙන් ඉල්ලා හිටියා. ඊළඟට කරු ඇමතුමනි මම මතක් කරන්න කැමති ලබන 2022 වසර පොලිස් දෙපාර්තමේන්තුවට තීරණාත්මක වසරක් වෙනවා. ඊට හේතුව ලෙස මම දකින්නේ 88 89 වසරවල සේවා අවශ්‍යතාවය මත වැඩි පිරිසක් පොලිසියට බඳව ගත්තා. ඒ අය 30,000කට ආසන්න පිරිසක් ලබන වසරේ විශ්‍රාම ගැනීමට නියමිතයි. ඒ ඇති වෙන පුරප්පාඩු සඳහා බඳව ගැනීමටත් අවශ්‍ය වෙයි. එකවර එවැනි විශාල පිරිසක් පුහුණු කිරීමේ ප්‍රශ්නයක් එයි. ඊට ප්‍රමාණවත් පොලිස් අභ්‍යාස විද්‍යාල තියෙනවද කියන කාරණේ හිතන්න වෙනවා. එහෙම නැති වුණොත් කෙටි කාලීන අඩු පුහුණුවක් ලබා දුන්නොත් පොලිස් සේවයේ ගුණාත්මක බව පිළිබඳ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්කම තිබෙනවා. ඒ වගේම පොලිස් නිලධාරීන්ට පවතින තවත් ප්‍රශ්නයක් ගැන කියනවා නම් කොළඹ පොලිස් මූලස්ථාන ඉඩම විදේශ ආයෝජකයෙකුට දෙන්න හදන නිසා
ගරු මන්තුමා කාලය අවසන්
විනාඩියක් දෙන්න. මේ පොලිස් මූලස්ථානයේ එකකට එකක් සම්බන්ධ අංශ සහ කොට්ටාස විවිධ ස්ථානවල ස්ථාපිත කිරීම නිසා පිටපලාතකින් ඇවිල්ලා එක වහලක්කට ඉදින් වැඩ කරගත් ඒවා තැනින් තැනට යන්න වෙලා තියෙනවා. පොලිස් නිලධාරීන්ගේ කාලය නිසා මිඩංගු වෙනවා. ඒ වගේම පොලිසියට ගැලපෙන වාහන නැති එකත් ප්‍රශ්නයක්. පොලිස් ජීප් එක කියන එක නිකන් පොලිසියත් එක්කම එදා ඉඳලා බැඳිලා තිබිච්ච එකක්. මිනිස්සුන්ට හුරු එකක්. ඒ නිසා ඒ වෙනුවට ත්‍රී වීලර් දීම ප්‍රමාණවත් වෙන්නේ නැහැ.
බොහොම ස්තුතියි.
අවසාන වශයෙන් තව විනාඩි දෙකක් දෙන්න අපේ තම මන්ත්‍රීවරේ විනාඩියක් දෙයි. මෙතුමා දෙනවා විනාඩි.
මගේ පහළම හිම මොනේ? හරි. අඩුවන් නම් කරන්න එපා. මම පැහැදිලිව කියන මේ කඳදාම ඇවිල්ලා මේ මගුල කරන්න බෑනේ.
විනාඩියෙන් ඉවර කරන්න. බන්ධනාගාර නිලධාරීන්ට ගෙවනව අවධානම් දීමනාවක්. පොලිසියත් අවධානම් රාජකාරී කරන්නේ. ඔවුන් තමයි වැඩිම අවධානමක් ගන්නෙ. අපරාධකරුවන් ලුහුබැඳ යන්නේ අත්අඩංගුවට ගන්න අධිකරණ ක්‍රියාමාර්ග දක්වා ඒ අය බලාගන්නේ අවධානමක් තියෙන පිරිසක් පොලිසිය. ඊට පස්සේ පොලිස් රෝහල අංග සම්පූර්ණ කරන්න කටයුතු කරනකොට ඒක බොහොම හොඳ වැඩක්. දැනට තියෙන නාරහින්පිට කුණ්ඩසාලේ කන්කසන්තුරේ වගේ තැන්වල. ඉතින් වායඹ පළාත ගත්තොත් උතුරු මැද ගත්තොත් අපේ දකුණු පළාත ගත්තොත් තව පොලිස් නිලධාරීන්ගේ පහසුව සඳහා රෝහල් දෙකක්වත් ඇති කරොත් හොඳයි කියලා කියනවා.
බොහොම ස්තුතියි.
අවසාන වශයෙන් තප්පරෙන් ඉවර කරනවා. පාර්ලිමේන්තුව පොලිසිය ගැනත් කිව යුතුයි. පාර්ලිමේන්තු පොලිසිය දැන් විශේෂ ආරක්ෂක දිසාවේ පාලනයට යටත් කරලා තිබෙනවා. නමුත් ඒ අයට හිමි විය යුතු 133 දීමනාව තාම ලැබෙන්නේ නැහැ. ඒ ගැන බලන්න කියලා කියමින් ග්‍රාම නිලධාරීවරුන්ගේ
අර
ඔවුන්ගේ මේ සේවා ව්‍යවස්ථාව ගැන අපේ ඇමතුමා බලාගනී කියලා මට විශ්වාසයක් තියෙනවා. මම හිතනවා ඔබතුමා ඒ ගැන කටයුතු කරයි කියලා. ඉතින් වෙන කියන්න දේවල් ගොඩක් තිබුණත් වෙලාව මදි. ඔබතුමාටත් ස්තුතිවන්ත වෙමින්
මගේ වචනසා. මීළඟට දිලුම් මමුණුගම මන්තුමා ඔබතුමාට විනාඩි 13ක් කාලයක් තියෙනවා.
ගරු මූලාසනාරූඪ මන්තුමනි, මේ කතාවේ මුලටම විශේෂයෙන් ආරක්ෂක අංශයේ ආරක්ෂක අමාත්‍යාංශයේ වැසියසට සාකච්ඡා කරන වෙලාවක අපේ අමාත්‍යාංශයටත් අමතරව ප්‍රථමයෙන්ම යුද ගුවන් නාවික පොලිස් ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට කොවිඩ් සමයේ මේ රට නැවතත් කොවිඩ් වසංගතයේ මුදා ගැනීම පිළිබඳව දක්වපු ඒ අති විශිෂ්ට සහයෝගය පිළිබඳ මගේ ගෞරවය සහ ස්තුතිය විශේෂයෙන්ම යුදහමුදාපතිතුමාටත් අනිකුත් හමුදාපතිතුමන්ලටත් වගේ පොලිස්පතිතුමා ඇතුළු පොලිසියේ සිළුමු නිලධාරීන්ටත් විවිධ හමුදාවේ සිළුමු නිලධාරීන්ටත් අපි පුද කරන්න අවශ්‍යයි. අපි සියලු දෙනා දන්නවා පහුගිය වතාවේ මහින්ද රාජපක්ෂ මැතිතුමා බලයට පත් වෙනකොට එතුමාටත් පැවරුණ ප්‍රමුඛ වගකීම තමයි ජනතාවට ජීවත් වීමේ අයිතිය ලබා දීම. ඒ ගැන තමයි සරත් ෆොන්සේකා මැතිතුමා සඳහන් කරුවේ එතුමා මහා වංශයේක සඳහන් වෙලා තියෙන කාරණේ පිළිබඳව කිව්වා. එතුමා ගැන අඩුවෙන් සඳහන් වෙලා තියෙනවා කියලා තමයි එතුමා කිව්වේ. ඉතින් අඩුවෙන් හෝ වැඩියෙන් හෝ ඒ එතුමාට හිමි ගෞරවය එතුමාට හිමි විය යුතුයි. ඒ කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ මැතිතුමාට පැවරුණු ප්‍රමුඛ වගකීම තමයි පහසුකම් අතින් අඩපණ වෙලා තිබුණු හමුදාව නැත්තම් කොළඹ හිටපු තරු පහේ පැලැන්ති අය බිලි බොයිස්ලා නමින් හඳුන්වපු හමුදාව මේ හමුදාව රණවිරුව බවට පත් කරලා ආයුධ වලින් උපකරණ වලින් සන්නද්ධ කරලා ඒ යුද්ධය ජයග්‍රහණය කරලා ජනතාවට ජීවිත දානය ලබා දීමේ ප්‍රමුඛ කාර්යය එතුමාට බාර. එතුමා කාලේ නැතිසම මම දිගටම හමුදාව ගැන කියන්න නොගියත් සිරු නාන්දගේ දායකත්වය ඇතුව ජනතාවගේ ජීවත් වීමේ අයිතිය තහවුරු. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සෞභාග්‍ය දැක්ම ඉදිරිපත් කරලා එතුමා බලයට පත් වෙනකොට එතුමා තත් පැවරුණේ ඒ ප්‍රමුඛ කාර්යමයි. මොකද විපක්ෂය නැත්නම් යහපාලන රජය නැවතත් රටේ ආරක්ෂාව බිඳවට්ටලා බෝම්බ පුපුරන යුගයක් ඇති කෙරුවා විතරක් නෙමෙයි ගෝලීව බලපාපු කොවිඩ් වසංගත තත්ත්වයකුත් මතු. සා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ආරක්ෂාව තහවුරු කරන්න සිද්ධ වුණා වගේම නැවතත් තුවක්කුවෙන් නොවුනත් සිරින්ජරෙන් වුණා. සිරින්ජරෙන් කරන යුද්ධයක් එතුමාට ආරම්භ කරන්න සිද්ධ වුණා සෞඛ්‍ය අංශ සහ ත්‍රිමිද හමුදාව පොලිසිය යොදාගෙන. ඒ නිසා තමයි මම මුලින්ම ස්තුති කළේ. මේ පිළිබඳව ඒ වෙලාවෙත් ඔබතුමාලා දැක්වී ඉතාම වැරදි ආකල්පයක්. ඉස්සල්ලාම ඔබතුමාලා කිව්වා එන්නත් අපිට ගෙන්න ගන්න බැහැයි කියලා. ඊට පස්සේ පැණියක් ගැන කිව්වයි කිව්වා. ඊට පස්සේ ඔබතුමාලගේ නායකතුමාම පෙත්තක් ගැන කිව්වා. බෙහෙත විදගන්නේ නැහැයි කිව්වා. ඊට පස්සේ පෙත්ත බීලා ලෙඩේ හදාගත්තා. ඊට පස්සේ බෙහෙතත් විදගත්තා. ඒ කෙසේ වෙතත් ඒ සිරින්ජරෙන් කරන යුද්ධේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අර ඉන්න ත්‍රිවිධ හමුදාපතිතුමන්ලගේ සහ සෞඛ්‍යංශවල නායකත්වය යටතේ අපි ජයග්‍රහණය කළා තියෙනවා. ඔබතුමාලා පිළිගත්තත් නැතත් ඒක මේ රටේ ජනතාව ඒක පිළිගන්න. හැබැයි පශ්චාත් යුද සමයේ වගේම කොවිඩ් තත්ත්වය තාම 100%ක් පශ්චාත් නොවුනත් මේ නිසා පිටිපස්සෙන් ආපු යම් ආර්ථිකමය බලපෑමකුත් තියෙනවා. ඒ බලපෑම නිසා සමාජයේ බොහෝ තැන්වලට යම් යම් ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. ඒ එන හැම සෑම ප්‍රශ්නයක්ම ඔබතුමාලා දඩමීමා කරගනි ඉතාම සතුටින් සමාජයේ අවශ්‍යමින් ඒ ඇතුළේ දේශපාලනය කරන බව බලන ඕනෑම කෙනෙකුට පේනවා. මම සතුටු වෙනවා ගායන්ත කරුණාතිලක මැතිතුමා මට කලින් කතා කරපු එතුමන්ලා බොහොම සානුකම්පිතව සොල්දාදුවන්ගේ ආහාර වේල පිළිබඳ එයාගේ වැටුප් පිළිබඳව එතුමන්ලා කතා කරපු. හැබැයි අර බැරි වෙලා හරි එහා පැත්තේ ඉන්න අපේ මිත්‍රයා මගේ ආසනේ සංවිධායකතුමා කිරියල්ල මැතිතුමා එතුමා හැම මහා වංශය ලිව්වා නම් ෆොන්සේක මහත්තයා ගැන ලියන්න වෙන එකක්. මොකද ඒ කාලේ එතුමා කිව්වේ ඕනෙ කුල් ගුණෙකුට යුද්ධ කරන්න හැකියාව තියෙනවා කියලා. එවැනි ආකල්පයක් දරපු සොල්දාදුවන් හිරේ දාපු බුද්ධිංශයේ ඉහළ සහ පහළ සිසු නිලයන් සියලු දෙනා විවුර්ත සමාජයට නම් පිටින් අනාවරණය කරලා මේ අය හිරකූඩුවේ දා ඔබතුමන්ලට දැන්වත් මෙහෙම සිතුවිලි පහළ වීම පිළිබඳව අපි සතුටු වෙනවා කියන කාරණේත් මේ අවස්ථාවේදී මතක් කරන්න අවශ්‍යයි. විශේෂයෙන්ම අද දිනේ ප්‍රජා පොලිස් විෂයත් සාකච්ඡා කරන නිසා ඒ පිළිබඳවත් මම යමක් සඳහන් කරන්නට අවශ්‍යයි. අර පොලිසියට දිගින් දිගටම එල්ලවන චෝදනා, පොලිසිය කියන්නේ කවදාවත් හොඳක් අහන්න ලැබෙන තැනක් නෙමෙයි. මොකද නීතිය ක්‍රියාත්මක කරන්න ගියාම හොඳක් අහන්නේ නැහැ අපේ රටේ ජනතාව. ඔබතුමාලා දන්නෝ නීතිය ක්‍රියාත්මක කරනවට කැමති නැහැ. හයියෙන් ගිහිල්ලා ටිකට් එකක් දුන්නොත් ඒකට අකමැති. බීලා ඇලවනකොට වාහනය ඇල්ලුවොත් වැරද්ද පොලිසිය නිලධාරිය ගෙලවපු කෙනාගේ නෙමෙයි. ඒසා පොලිසිය කියන්නේ හොඳක් අහන්න පුළුවන් තැනක් නෙමෙයි. නමුත් අතිගරු ජනාධිපතිතුමාගේ නව ප්‍රජා පොලිස් සංකල්පය අනුව එතුමා 2021 මේ 3 වෙනි දින අංක 226යි ඇලීරක් 17 දරන අතිවිශේෂ ගැටට නිවේදනයේ මගින් ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍යාංශය එතුමා ස්ථාපිත කළා. මේ හරහා එතුමා බලාපොරොත්තු වුණේ සමාජයේ අපරාධ මුළුමනින්ම තුරන් කරමින් ප්‍රජාවගේ පවත්න බියසක අවම වන පරිදි ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම කියන අරමුණ තමයි මේකෙදී අපි පෙරදැරි කරගෙන කටයුතු කරන්නේ. මේකෙදී අපි සෑම ග්‍රාම නිලධාරී වසමක් සඳහාම දැන් පොලිස් නිලධාරීන්ගේ හිගය ගැන ඔබතුමාලා සඳහන් කෙරුවා. සෑම ග්‍රාම නිලධාරී වසමක් සඳහාම පොලිස් නිලධාරීන් දෙදෙනෙක් බඳවාගෙන එය අනුයුක්ත කරලා ප්‍රජා රාජකාරී ඉෂ්ට කිරීම සඳහා මේ අය සමාජගත කරන්න අපි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මෙහිදී පහුගිය කාලේ යුද්ධයේ ජයග්‍රහණය කරන්න අපිට ඉවහල් වෙච්ච සිවිල් ආරක්ෂක කමිටු ඒ ආකාරයෙන්ම නැවත මහජන ආරක්ෂක කමිටු නමින් අපි නම් කරලා විශේෂයෙන්ම තරුණ නියෝජනය මේකට ඇතුළත් කරලා ඒ මහජන ආරක්ෂක කමිටු තමන්ගේ වසම තුල ප්‍රජා පොලිස් නිලධාරීන් දෙදෙනා සමග නීති හා සාමය ස්ථාපිත කිරීම සඳහා යොදවන්න අපි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මේ නිලධාරීන්ගේ මූලිකම රාජකාරී වන්නේ මහජන ආරක්ෂක කමිටුව පිටුවීමෙන් පසුව සුළු අපරාධ මුළුමනින්ම වැළැක්වීම, නීති විරෝධී මත්පැන් හා මත්ද්‍රව්‍ය නිවාරණය, ජාතික හා ආගමික සමගිය ප්‍රවර්ධනය, පරිසර ආරක්ෂණය, ආපදා කළමනාකරණය, ප්‍රජා විශෝධන කටයුතු පසු විපරම් කිරීම සහ පොදු කටයුතු සඳහා සහාය දැක්වීම මේ කටයුතු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් යටතේ ප්‍රජා පොලිස් සහ පරිසර ආරක්ෂක කොට්ටාසේ හැටියට නම් කරලා මේ වෙනකොට කටයුතු ක්‍රියාත්මක වේගනයක්. මේ අය ගමේ ඉදි වෙන සහ ඉදි කරන්න අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙන සේවා පියසේ ස්ථාපිත කරන්න අපි බලාපොරොත්තු වෙනවා. සාම්ප්‍රදායික ක්‍රමයේ අනුව පොලිස් මූලස්ථානයෙන් බඳවා ගැනීම වෙනුවට පළාත් බදව ඒ අය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමාලාගේ ප්‍රධානත්වයෙන් පළාත් බදව සම්මුඛ පරීක්ෂණ වලට භාජනය කරලා ඒ නිලධාරීන් බඳවා ගන්නත් අපි ඉදිරියේදී කටයුතු කරනවා. අපේ ගායන්ත කාන්තාරික මැතිතුමා කිව්වාගේ කාඩරක මේ වෙනකොට ලක්ෂය දක්වා වැඩි කරන්න අපිට අනුමැතිය ලැබිලා තියෙනවා. මේ අය මේ සඳහා අපි ඇතුළත් කරන්න බලාපොරොත්තු වෙනවා කියන කාරණේ අපි මතක් කරන්නට අවශ්‍යයි. විශේෂ
permit me to speak 1 minute.
Yes.
ඔබතුමා කතා කළා ප්‍රාදේශීය මට්ටමින් පොලිස් සේවාව බඳවා ගැනීම. මා ඉතාමත් සතුට වෙනවා ඒක. මොකද දෙමළ පොලිසියක් අවශ්‍ය නැහැ මේ රටට. අවශ්‍ය අපිට අවශ්‍ය වෙන්නේ තිබෙන පොලිසියට දෙමළ අයව බඳගන්න එක.
ඒක තමයි. දැන් ගරු මේ මන්තුමා දිගින් දිගටම ඔය උතුරේ කතා කරන ප්‍රශ්නයන්නේ මේ පොලිස් බලතල සම්බන්ධ. එතකොට මේකේ යම් බලයක් ඒ ගමට යනවා, කමිටුවට යනවා. එතකොට ඒ අයගේ ප්‍රශ්න විසඳීමේ හැකියාව මේක වඩා වැදගත් වෙන්නේ මේ පැත්තට, මේ පැත්තට වෙන්නේ. ඒක තමයි අපි මේක ආරම්භ කරලා ක්‍රියාත්මක කරගෙන යන්නේ. ඉතින් විශේෂයෙන්
ඔබතුමාගේ අවසරයක මේ රටේ කවුරුත් එහෙම දෙමළ පොලිසියක් ඉල්ලුවේ නැහැ.
මගේ කාලේ ගන්න එපා. මන්තුමා එතුමා කිව්වේ දෙමළ ජනතාව පොලිසියෙන් නැහැ. ප්‍රශ්නයක් තියෙනවා. දැන් උතුරු නැගෙනහිර ගියාම, වතුකරේට ගියාම පොලිසියට මේ පැමිණිලිවත් ලියන්න බෑ. මිනිසුන්ගේ භාෂාව බෑ. ඒ නිසා තමයි අපි ප්‍රාදේශීයව බඳවා ගන්න. ඒ නිසා පටලා ගන්න එපා. ඒ නිසා ඒ ආකාරයෙන් අපි ඉදිරියේදී කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. පුහුණු කිරීමුත් අපි ප්‍රාදේශීයව සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා කියන කාරණේ අපි මතක් කරන්නට අවශ්‍යයි. විශේෂයෙන් මේ සඳහා මේ කටයුතු කළමනාකරණය කිරීම සඳහා දැන් ඔබතුමාලා දන්නවා ගරු මූලාසනාරූඪ මන්තුමනි අද තියෙන බොහොම සංවේදී තත්ත්වය. අද මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය වැඩි වෙලා තියෙනවා. අද මතට ඇබ්බැහි වෙලා ඉන්න පුතෙක් හිටියොත් තාත්තා කෙනෙක් පොලිසියට කිව්වොත් අද වෙන්නේ ඇවිල්ලා අරගෙන ගිහිල්ලා සමහරක් විට අතින් උත්තව පොඩ්ඩක් හරි දාලා ඇතුළට දාන එක තමයි කරන්න සිද්ධ වෙන්නේ. හැබැයි එහෙම කරන්න කිසි තාත්තා කෙනෙක් කැමති වෙන්නේ නැහැ. අම්මා කෙනෙක් කැමති වෙන්නේ නැහැ. හැබැයි මෙතෙන්දී හැකියාව තියෙනවා මේ නිලධාරීන්ගේ එකතු වෙලා ප්‍රජා විශෝධන නිලධාරියා කියලා කෙනෙක් ඉන්නවා ප්‍රාදේශීය ලේකම් කාර්යය පුනරුත්ථාපන ස්ථානවලට ගෙනියලා මේ අයව මොනිටර් කිරීම අපි මෙතනින්දී බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මේ සඳහා අපි කමියුනිටි කෝල් සෙන්ටර් සහ කම්ප්ලේන්ට් මැනේජ්මන්ට් සිස්ටම් එකක් මේ සඳහා හඳුන්වලා දීලා ඒ කටයුතු අපි කරන්න බලාපොරොත්තු වෙනවා කියන කාරණේ මතක් කරන්න ඕනේ. මේකේ නියම ව්‍යාපෘති අපි මහනුවරින් ආරම්භ කරුවා. එක දවසේ වරෙන්තු කරුවන් 337 දෙනෙක්. එක දවසේ කැඳවාගෙන මේ කටයුතු කරන්න හැකියාව ලැබුණා. අපි ගායන්ත මැතිතුමා කියනවා වගේ ඉස්සර පොලිස් ජීප් එකේ ගිහිල්ලා එනකොට වරෙන්තුකරුව දෙන්නයි ගෙන්න පුළුවන්. හැබැයි ප්‍රජා පොලිස් නිලධාරීන් කියලා 337 දෙනෙක් ගෙනාවා මහනුවර පොලිස් බල ප්‍රදේශයේ විතරක්. එක දවසක ඒ නිසා මේක ඒ වටින් විතරක් නෙමෙයි අනිත් පැතින්ුත් අපිට සාර්ථක කරන්න පුළුවන්. මේ පොලිස් ස්ථාන 84ක් අලුතින් පිහිටවලා තියෙනවා. මේ ත්‍රී රෝද රට ලබා දුන්නේ පොලිසිය ස්ථානාධිපතිවරුන්ට නෙමෙයි, පොලිසිය තියෙන ප්‍රධාන රටේ හැටියට නෙමෙයි, විශේෂයෙන් ප්‍රජා පොලිස් පරිසර සහ කාන්තාකාර්යංශ.
සමයි මේ ඔබතුමාට විනාඩියක් කාලයක් තියෙනවා.
ත්‍රී රෝද රට ලබලා දීලා මේ දැනට පොලිස් ස්ථාන 84ක් විවෘත කරලා තව 36ක් විවෘත කරන්න නියමිතව අපේ කැබිනට් අමාත්‍යතුමාගේ උපදෙස් යටතේ අපි කටයුතු කරලා තියෙනවා. ඒ නිසා මම ඒ ගැන දීර්ඝ වැඩිය කතා කරන්න යන්නේ නැහැ. විශේෂයෙන්ම මේ පාස්කු ප්‍රහාරයේ හොඩ හොද වැඩේ දාන පාස්කු ප්‍රහාරයේ පිළිබඳව ඊයේ දිනේත් මම සදාහන් කෙරුවා. මේක හරියට මූලාසනාරෝඩ මන්තුමනි දොස්තර මහත්තයා අතින් ලෙඩා මැරෙනවා. ලෙඩා මැරුණට පස්සේ මරණ පරීක්ෂකයාට තර්ජනය කරනවා පරීක්ෂණය ඉක්මනට ඉවර කරලා දෙන්නේ. දොස්තරලා ඔබතුමාලා, ඔබතුමාලගේ කාලේ තමයි ලෙඩා මැරුණේ. මේ තියන්නේ ඔබතුමාලගේ කාලේ හිටපු උද්‍යංශ ප්‍රධානියා කොමිස මාමුකට ගිහිල්ලා එතුමා තාම ඉන්නවා මහනුවර ප්‍රදේශයේ. එතුමා දීපු දිවුරුම, එතුමා දිවුරුමක් දීලා ප්‍රකාශ කළා. මොකද්ද? 2015 සිට සිරියාවට පුහුණුවට ගියා. අන්තවාදීන්ගේ තොරතුරු බුද්ධ්‍යංශ විසින් ආරක්ෂක කවුන්සිලයට දැනුවත් කළා. ආරක්ෂක කවුන්සිලයේ වෙන්නේ මොනවද කියලා මම කලින් දැනගෙන හිටියේ. දැන් මමත් සමාජිකයෙක් නිසා මම දන්නවා වෙන්නේ මොකද්ද කියලා. මේ තියෙන සියලු බුද්ධ තොරතුරු මෙතන ජනාධිපතිතුමාට, අගමැතිතුමාට, ත්‍රිවිධ හමුදාපතිතුමාලට, ආරක්ෂක ලේකම්ලට යනවා. හරි. ඉන් එහාට එතුමා කියනවා 2014 වර්ෂය තුල බුද්ධ්‍යංශ සමාජිකයෝ කැඳවලා විශාත් බදුද්දීන් මැතිතුමාලා, කබීර් හසීම් මැතිතුමාලා රැස්වීම පවත්වලා තියෙනවා. මේ පවත්වලා තියෙන නරක විදියට නෙමෙයි, මේ අන්තවාදීන් ගැන
දීලා
තියෙනවා. එතනින් එහාට ගියාම තියෙනවා තවදුරටත් 2014 වර්ෂයේ 94 දෙනෙකුගේ ලේඛනයක්, ජමීන් ලේඛන දෙහිවල බෝම්බකරු සහරාන් ඇතුළු ආරක්ෂක ලේකම් සහ පොලිස්පති පූජිත ජයසුන්දරට ලබා දුන් පව ඉහත දිවුරුම යටතේ සඳහන් කරනවා. දැන් මෙහෙම මේවා දුන්නට පස්සේ 2017 මාර්තු 13 අලියාර ගැටුමෙන් පසු සහරාන් කැකුළුගොල්ලේ සැඟවී ඇති බව සහ තැන සහ දුරකථන අංකය ආරක්ෂක කවුන්සලියට කියනවා. එතනින් එහාට ගියාම පාස්කු ප්‍රහාරයේ තවත් අර කවුද කිව්වා මට මතක නෑ, අපි මන්තුමා මේ කුමන්ත්‍රණයක්
තියෙනවා
මේකේ බුද්ධිංශත් කියනවා. පාස්කු ප්‍රහාරයේ පසු පත් කරන ලද කොමිෂන් සභාව අනෙකුත් විමර්ශන ක්‍රියාවලිය තුල සාක්ෂිවලට ප්‍රවේශ වීමට තිබෙන ඉඩකඩ කොමිසම විසින් උත් සමහරක් තැන්වල අසුරලා තියෙනවා කියලා මේ කුමන්ත්‍රණය කියලා කියන්නේ. මේවට වෙන්න පුළුවන් කොමිස බෝම්බේ පුපුරව්වෙත් ඔබතුමාලගේ කාලේ, කොමිසම පත්කෙරුවෙත් ඔබතුමාලගේ කාලේ. ඉතාම පැහැදිලිව මම වගකීමෙන් කියනවා කොමිසමත් මේ පරීක්ෂණ වෙන පැත්තකට ගෙනියලා
තියෙනවා.
කොමිසම පත් කරපු කැමති අයව වැරදිකාරයෝ කරන්නත්, නොකැමති අයව නිදහස් කරන්නත් අවශ්‍ය විදිහට තමයි මේකත් අරගෙන කියලා තියෙනවා. අද නිසා මේක අද දෙගුණේ වෙලා තියෙනවා. පොලිසියට මේ පරීක්ෂණය ඇතුළේ තවත් පරීක්ෂණයක් මූලාසනාරූඪ මන්තුමනි කරගෙන යන අපරාධ පරීක්ෂණ දෙපත් මොකද්ද? කොමිසම හරහා මේ පරීක්ෂණ නොමග යවලා ඔබතුමාලගේ හිටපු ශානි අභිෂේකලා වගේ නිලධාරී, නාලක සිල්වලා වගේ නිලධාරී මේ කොමිසම හරහා පරීක්ෂණය වෙන අතකට යවලා බේර ගන්න උත්සාහ කරුවේ කවුද කියන එක පිළිබඳවත් පරීක්ෂණයක් පැවැත්වෙනවා. කඩිනමින් මේ පරීක්ෂණ වාර්තා එළියට ආපුවම් වැඩි දුර ඒ අයට නිදැල්ලේ ඉන්න ලැබෙන්නේ නැහැ කියන කාරණේ මතක් කරමින් නැවත වාරයක් විශේෂයෙන්ම මේ විශිෂ්ට සේවාවක් සපයන ත්‍රිවිධ හමුදා පොලිසිය අද වේවැසීස යටතේ සිල්නාට මගේ ගෞරවය සහ ප්‍රණාමය
උද කරමින්
කාර්ය ලබා දීම සම්බන්ධව මගේ ස්තුතිය ප්‍රකාශ කරමි.
තුෂාර ඉඳුනිල් අමරසේන මන්තුමා, ඔබතුමාට විනාඩි 11ක කාලයක් තියෙනවා.
මම ස්තුති ගරු මූලස්සනේ මන්තුතුමනි, අද ඉතාමත්ම වැදගත් අමාත්‍යාංශයක වැශීර්ෂයේ සාකච්ඡාවෙන අවස්ථාව. රටක කොඳුනාරටිය වගේ තමයි රටේ තියෙන ආරක්ෂක අමාත්‍යාංශය. එතකොට මේ ආණ්ඩුව බලයට පත් උනේත් ජාතික ආරක්ෂාව කියන කාරණය මුල් කරගෙන විශාල ජාතික ආරක්ෂාවේ රික්තකයක් තියෙනවා කියන මතවාදයක් රට පුරා ප්‍රචලිත කරලා මේගොල්ලෝ ආවේ ජාතික ආරක්ෂාව කියන මාතෘකාව යටතේ. හැබැයි එතකොට අපි දකිනවා සෞඛ්‍යයට මේ වෙනකොට මේ අයවැය ලේඛනය තුළ අධ්‍යාපනයට ප්‍රතිපාදන වෙන් කිරීම අඩුවෙද්දී ජාතික ආරක්ෂාවට විශාල වශයෙන් වැඩි මුදලක් යොමු කරලා විශාල වැදගත්කමක් දීලා තියෙන අමාත්‍යාංශයක් තමයි මේ අයවැය ලේඛනය. ගරු මූලාසනේ මන්තුමනි, 1945 එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පළමු වගන්තිය. පළමු වගන්තිය තමයි රටක ජාතික ආරක්ෂාව සකස් විය යුත්තේ එහි බහුතර ජනතාවගේ සිතැඟි උවමනාවන් අදහස් සේවා සංවර්ධන උපාය මාර්ග ආර්ථික සශ්‍රීකත්වය ආදී කාරණා ඉටුවන ලෙසයි කියලා තමයි එන්නේ 1945 එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පළමු වගන්තිය තුල මේ ජාතික ආරක්ෂාව ගැන කියවෙන්නේ. එතකොට මොකද්ද දැන් මේ ජාතික ආරක්ෂාව කියන කාරණය පිළිබඳව දැන් අපි මේ 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 සාකච්ඡා තුල කතා කරන්නේ. මේ පහු ආණ්ඩු පක්ෂය හැම කෙනෙක්ම 30 වසරක යුද්ධයක් ගැන කතා කරා. අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එක විසඳුවා කිව්වා. මේ ජාතිය ඒ යුද්ධයෙන් ගලවගත්තා කිව්වා. හැබැයි මේ යුද්ධය දැන් ඉවර වෙලා අවුරුදු 12ක්. ඒ අවුරුදු 12කට එහා පරණ තැටිය අදත් අපි පිරිමදිනවා. හැබැයි අවුරුදු 12කින් පස්සේ ගොඩනගුණු සමාජ කාරණා ආරක්ෂාව පිළිබඳ විවිධ කාරණා බොහොමයක් තියෙනවා. හැබැයි අර පරණ තැටිය පිරිමදමින් තවමත් මේ අලුත් ප්‍රවේශවලට අලුත් එළඹීම් වලට පැමිණලා නැහැ කියන කාරණය මට මූලික වශයෙන්ම කියන්න කැමතියි. දැන් ජාතික ආරක්ෂාව කියලා කියන්නේ මූලික වශයෙන් මන්ත්‍රීතුමනි මේ කැරල්ලක් මැඩ පැවැත්වීම යුද්ධයක් නැවැත්වීම කියන කාරණයට විතරක් ලඟු වෙන්නට ඕන කාරණයක් නෙවෙයි. ජාතික ආරක්ෂාව තුල තියෙන්නට ඕන අනිවාර්යෙන් මේ රටක ආර්ථික සුරක්ෂිතභාවය. ඒ ආර්ථික ප්‍රතිපත්තීන් වලට අනුකූල නොවන කරුණු කාරණා පිළිබඳව මේ ජාතික ආරක්ෂාවෙදී සැලකෙන්නට ඕනේ. දැන් අද මේ වෙනකොට අපේ රට තවදුරටත් දියුණු වෙමින් පවතින රාජ්‍යයක් නෙවෙයි. දැන් අද ලෝකේ ණය දෙන රටවල් අතර අපි දැන් බ්ලැක් ලිස්ට් වෙමින් පවතිනවා. එතකොට අපිට ඩොලර් නැහැ. අද අපේ රටේ ජීවන වියදම ජීවත් වෙන්න බැරි මට්ටමටම අද උග්‍ර වෙලා තියෙනවා. එතකොට කෝ මේ ආර්ථික සුරක්ෂිතභාවය. එතකොට සෞඛ්‍ය මේ ආරක්ෂාව. දැන් සිරින්ජරයෙන් දැන් මේ ලොකු වැඩක් වෙන්නවා කියලා කිව්වා. හැබැයි අපි අහන්නට කැමති දැන් ඔම්ක්‍රෝන් ආය දැන් අපේ නාමල් රාජපක්ෂ ඇමතිවරයා කිව්වා ඒක ඔම්ක්‍රෝන් රෝගියෙක්වත් ලංකාවට නොඑන්න වග බලා ගන්නවා කියලා. ඔන්න දැන් අද වාර්තා වෙන ඔම්ක්‍රෝන් රෝගිය ඇවිල්ලා. එතකොට වෛද්‍ය කාර්යාංශවල ඒ බලවත් කිරීම දවස ගන්න දුර්වල වෙනවා. ඒගොල්ලෝ වීදි බහැලා තියෙනවා. එතකොට ඩොලර් 2-4ට ගෙන්නන්න පුළුවන් යුරෝපියේ එන්නත් පැත්තකට දාලා ඩොලර් 15කට සයිනෝපාම් ගෙන්නන වැක්සින් ප්‍රතිපත්තියක් මේ රටේ තියෙනවා. එතකොට දැන් සයිබර් පරිසර සුරක්ෂිතභාවය මේ ජාතික ආරක්ෂාවට වැදගත් වෙන කාරණා. එතකොට පරිසරය අපි පහුගිය කාල පුරා රක්ෂිත අබේ භූමි ඒ සියල්ල වැලි මැටි පස් ජාවාරම් පිළිබඳව අපේ කම් පිරුණ මාධ්‍යන්වල හතර වටේ රට පුරා මේ පරිසර සුරක්ෂිතභාවය පිළිබඳව ආණ්ඩුවේ ලකුණු උපයා ගැනීම බිඳුවට වැටලා තිබුණා. එතකොට මේ සයිබර් අපරාධ වැළැක්වීම මේ ජාතික ආරක්ෂාව පිළිබඳව තියෙන කාරණා. එතකොට ආහාර සුරක්ෂිතභාවය මේ අපි වසංගතයක් තුළ ඉන්න තත්ත්වයක් තුළ මේ ගෙනාපු කාබනික විගඩම නිසා ආණ්ඩුවට රසායනික පොහොර ක්‍රියාවලියෙන් ගැලවෙන්නට අවශ්‍ය නිසා ඒ දාපු ප්‍රතිපත්තිය නිසා අද අපේ ආහාර සුරක්ෂිතභාවය බිඳුවට බැහැලා තියෙනවා. අද දවස ගානේ ආහාර නිෂ්පාදන වී ඇතුළු සියලු ඒ ගොවි භෝගවල ආහාර නිෂ්පාදනයේ බිඳුවට වැටලා තියෙනවා. ඉතින් මේ ජාතික ආරක්ෂාවට බලපාන කාරණා. ඒකට විදේශීය සම්බන්ධතාවයන් දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ සෞභාග්‍ය දැක්ම තුළින් බොහොම හොඳ මිත්‍රශීලී විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා කියන තමයි බලයට ආවේ. හැබැයි අද අපි දකිනවා දැන් මේක විදේශ බලවතුන්ගේ මැදිහත් වීම ඔවුන්ගේ කෙළිබිමක් බවට මේක පත් වෙලා තියෙනවා. දැන් අද මේ වෙනකොට චීනය ලංකාවට දැනුම් දීලා තියෙනවා ඒගොල්ලන්ගේ ව්‍යාපෘති ගණනාවක් නවත්තනවා කියලා. ඔක තවත් තුන්වෙනි පාර්ශ්වයක් සමග ගණදෙනු කිරීම නිසා. බැසිල් රාජපක්ෂ මහත්තයා මේ වෙනකොට ඉන්දියාවේ සංචාරයක්. එතකොට අර එක ගණදෙනු කරුවොත් අපි මේව නවත්තනවා. විදේශ බලවතුන්ගේ මැදිහත් වීම. එතකොට ණය දෙන්නේ නැහැ. දැන් යුරෝපීය රටවල් ගණනාවක් ජර්මනි ඇතුළු අපිට දැනුම් දීලා තියෙනවා ඒ ණය ආය ආපහු යාවත්කාලීන කරන්න කැමති නැහැ කියලා. එතකොට මානව හිමිකම් උල්ලංඝනය කිරීම. ඉතින් මේ වගේ චෝදනා දවස ගානේ අපිට අහන්න දකින්න තත්ත්වයක් තමයි. එතකොට මේ ජනතාවගේ සිතැඟි ඉෂ්ට වෙන පාලනයක්ද මේ තියෙන්නේ? දැන් ඉතාමත්ම ඒකාධිපති ලෙස විෂයන ව්‍යවස්ථාව සංශෝධනය කරලා අධිකරණයේ ව්‍යවස්ථාව කියන දේවල් එකාතකට අරගෙන එතකොට මේ සියල්ල දැන් තනි අතක තනි බලයකට යටත් කරලා තියෙන තත්වයක් තුළ ලෝකේ බලාගෙන ඉන්නවා. අපි මේ ගෝත්‍රවාදය තුළ අපේ රට හිර වෙලා දඟලන හැටි දැන් බුද්ධිමතුන් රට ඇරලා යනවා. ජනතාවගේ සිතැඟි පරිදි තියෙනවා නම්
දැන් මේනකොට පාස්පෝට් පෝලිං වල ලක්ෂ 6ක් මේ අපේ රටේ තරුණ තරුණයන් බුද්ධිමතුන් අයදුම් කරලා ඉවරයි රටෙන් පිට වෙන්න. එතකොට අර තාප්පෝල චිත්‍ර බඳපු තරුණ තරුණියන් දැන් අද රටෙන් පිට වෙන්න හදනවා. ඉතින් කෝ ජාතික ආරක්ෂාවක් කියන කාරණේ අපි මේ අවස්ථාවේදී අහනවා. සංවර්ධන උපාය මාර්ග දැන් විවිධ ක්ෂේත්‍රවල ජනතාව වීදි බෑලා. වැදගත් පළදායි සංවර්ධන උපාය මාර්ග තිබුණනම් අර මූලාසනයේ මන්ත්‍රීතුමනි අද ගොවියෝ ටික පාරට බෑලා, කම්කරුවෝ ටික පාරට බෑලා, ගුරුවරු ටික පාරට බෑලා, විශ්‍රාමිකයා පාරට බෑලා. ඒ විතරක් නෙමෙයි අද විදුලි බල මණ්ඩලය දැවැන්ත විදුලි අර්බුදයක අද ජාතික ආරක්ෂාව ගැන කතා කරන මේ අවස්ථාවේ බලශක්තිය මේ ජාතික ආරක්ෂාවට වැදගත් වෙන කාරණයක්. අද විදුලි බල මණ්ඩලය වැඩ වර්ජනයකට අද පත් වෙලා තියෙනවා. මෙන්න මේ 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 තියෙන තත්ත්වයන් එක්ක තමයි අපිට ජාතික ආරක්ෂාව ගැන කතා කරන්න ඕනේ. මේ 30 වසරක යුද්ධය අවුරුදු 12කට ඉස්සරලා ඒක නෙමෙයි අද කාලයේ තියෙන විසඳුම කියන එකත් මේ අවස්ථාවේ මම කියන්න ඕනේ. එතකොට නීතියේ සුරක්ෂිතභාවය කොහොමද මේ ජාතික ආරක්ෂාවට වැදගත් වෙන නීතියේ සුරක්ෂිතභාවය? දැන් එක රටක් එක නීතියක් කියලා විහිළුවක් කරුවා. මේ රටේ ජාතීන් අතර අසමගිය ඇති කරපු, මේ රට ભેද කරපු යම් පුද්ගලයෙකුට දීලා තියෙනවා දැන් ඒකේ මුල් පොටුව. ඉතින් ඒ නිසා මේ 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 තියෙන විහිළු තත්ත්වයන් නිසා දැන් පැමිණිලිකරුවන් විත්තිකරුවන් වෙනවා, යුක්තිය ඉල්ලලා යන අයවට දඬුවම් දෙනවා. එතකොට දාපු නඩු නිදහස් කරගන්නවා. ඉතින් මේ වගේ තත්ත්වයක් තුර තමයි අපිට ජාතික ආරක්ෂාව පිළිබඳව කතා කරන්නට සිද්ධ වෙන්නේ. එතකොට අපේ රටේ දැන් මේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයට වියදම් කළ තියෙන වියදම ජාතික වියදමෙන් 15%. හැබැයි ලෝකයේ අනිත් රටවල් අපි ගත්තාම ජපානයේ සමස්ත ජාතික වියදමෙන් 2%, ස්වීඩනයේ සමස්ත ජාතික වියදමෙන් 2.2%, ජර්මනියේ 3%, එක්සත් රාජධානියේ 4%, ඔස්ට්‍රේලියාවේ 5%, චීනයේ 5%, ශ්‍රී ලංකාව 15%, ඊශ්‍රායලයේ 17%. අපි දෙවෙනි වෙන්නේ ඊශ්‍රායලයට විතරයි. දැන් අපිට තියෙන ප්‍රශ්න වගේ නෙවෙයි, ප්‍රශ්න සංහාරයක් තියෙන රටක් ඊශ්‍රායලය. හැබැයි චීනය වගේ රටවල් වලත් ආරක්ෂක වියදම් වෙනුවෙන් 5%ක් වෙන් කරද්දී අපි 15%ක් වෙන් කරනවා. මම අහන්නේ මොනවටද? දැන් මේ රටේ යුද්ධයක් තියෙනවද? අපි ළඟා විය යුතු කාරණා මොනවද? අඩුම තරමේ මේ වෙනකොට පාස්කු ප්‍රහාරය පිළිබඳව දැන් අපි උත්තරයක් හොයාගෙන තියෙනවද? ජනාධිපති ඝාතන කුමන්ත්‍රණ ගැන අපි උත්තරයක් හොයාගෙන තියෙනවද? ඖෂධ නියාමන අධිකාරියේ නැති වෙච්ච ෆයිල් ටික අපි හොයාගෙන තියෙනවද? එතකොට තව ඒ වගේ කොයිතරම් දේවල් අපිට හොයන්න තියෙනවද? දැන් අපි අහනවා මේ ජාතික වියදමෙන් 15%ක් ආරක්ෂාව වෙනුවෙන් වෙන් කරන මේ ආණ්ඩුව. අපි කියනවා මේ ආණ්ඩුවට කරුණාකරලා මේ ආර්ථික ඝාතක ගැන හොයන්න. මේ ආර්ථිකය විනාශ කරන මේ ආර්ථිකයේ ඝාතකයන් දැන් පැන්ඩෝරා පේපර් වල කියවුනා බරපතල මූල්‍ය සංකේතයක් එක්තරා මේ රාජ්‍ය පාලකින්ගේ නෑද ඇයකට දෙනවා කියලා. ඒවා හොයන්න කරුණා කරලා සීනිබදු වංචාව පිළිබඳව කරුණා කරලා මේ ආර්ථිකයේ ආරක්ෂාව වෙනුවෙන් හොයන්න. එතකොට පොහොර වංචාව වෙනුවෙන් මොකද්ද මේ සිද්ධ වුණෝ? අර කෝටි 900 කතාව
මන්තුමා විනාඩි දෙකක් කාලයක් තියෙනවා.
එතකොට ඇන්ටිජන් PCR ගෑස් සහල් මාපියාව සතොස රට පුරා ගෑස් ටැංකි පුපුරන්නේ. කරුණා කරලා මේවා ගැන හොයන්න කියන කාරණේ මේ අවස්ථාවේදී අපි කියනවා. එතකොට රණවිරුවන් ගැන කතා කරනවා. ඒගොල්ලෝ යුද්ධ දිනුවා ඇත්ත. හැබැයි අද මේනකොට කන්න එක කුකුල් මස් කෑල්ලක් නැහැ. නමුත් ජාතික ආරක්ෂාව වෙනුවෙන් වියදම් කරපු මුදල මෙසරෙත් වැඩි කරලා තියෙනවා. ඒගොල්ලන් දැන් කිරියක දෙන්නේ නැහැ. තේකහට ටිකෙන් තමයි ඒගොල්ලන් යන්න වෙලා තියෙන්නේ. අර පිටකොටුවේ පාවිච්චි කරගත් ආබාධිත රණවිරුවෝ ඒ ප්‍රශ්න විසඳුවේ නැහැ. ඒගොල්ලෝ යන්නේ මේ පොදු ප්‍රවාහන සේවාවල. ඒ නිසා රණවිරුවන්ගේ කරපිටෙන් ගිහිල්ලා අද රණවිරුවන්ට සලකන්නේ නැති ආණ්ඩුවක් බවට මේ ආණ්ඩුව පත් වෙලා තියෙනවා. ඒතකොට පහුගිය අවුරුදු දෙකටම කැන්වස් සපත්තු දෙකක් දෙන්න තියෙනවා දීලා නැහැ, තුවා දීලා නැහැ. අවුරුදු 18ට අඩු දරුවන්ට නොමිල බේත් ඒවා දීලා නැහැ. නිල ඇඳුම් දෙකක් එනකොට එකයි දීලා තියෙන්නේ. එතකොට මේ මුදල් කරුණා කරලා මේ රණවිරුවන්ට දෙන්න කියන කාරණේ මම
කියනවා.
මට පොලිසිය ගැන යමක් කියන්න ඕනේ. එතකොට ගිය වසරට වඩා බිලියන් 37ක් අඩුවෙන් තමයි පොලිසියට වැන් කරලා තියෙන්නේ. එතකොට මිරිස්කුඩු ගහපු පුටු වලින් ගහපු ඒ නිද්‍රිත විදියට සලකපු මේ පොලිසියට දැන් අපි කියන්න ඕනේ කොයි තරම් හොඳින් පරිපාලනය කරලා තියෙනවද කියන එක. අර ස්කොට්ලන්ඩ් යාඩ් පොලිසිය අපිට ලැබිච්ච පුහුණු 2022 මට තප්පර 30ක් දෙන්න 2022 න් පස්සේ දෙසක් අන්නේ ඒ ගිවිසුම අවලංගුයි. දැන් අපේ තියෙන මානව හිමිකම් කඩවීම එක්ක පොලිසියට මෙච්චර කල් ඒ ස්කොට්ලන්ඩ් යාඩ් පොලිසියෙන් අපිට ලැබිච්ච ඒ පොලිස් පුහුණුවත් අද අපිට අහිමි වෙලා තියෙනවා. එතකොට පොලිස් පොඩ්ඩංගේ බටා ගැන මම කතා කරන්නට ඕනේ. මට තප්පර 30ක් දෙන්න මේ කියන්න ඕනේ. එතකොට ඒගොල්ලන්ගේ දැන් දින 24ක් වැඩ කරත් දින 12කට ඒක සීමා කරලා තියෙනවා. කොවිඩ් නිසා ඔවුන්ට තමන්ගේ පෞද්ගලික වාහනවල යන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ පිළිබඳව කරුණා කරලා බලන්න. ඒගොල්ලෝ එතකොට පොලිසියට දීලා තියෙන වාහන ඒවා බකල් ගගා යන්නේ. ආත්ම ශක්තිය පෞරුෂය
අවසන් කරන්න මන්තුමා
බොම්සුති. මේ බටා දීමනා ගැන සැලකිලිමත් වෙන තව තප්පර 10යි. ඒක මම අවසාන වශයෙන් කියන්නට ඕනේ. මේ ආරක්ෂක අමාත්‍යාංශයට එල්ලලා තියෙනවා ප්‍රාදේශීය පරිපාලනයේ. ප්‍රාදේශීය ලේකම් දිස්ත්‍රික් ලේකම්ලා. ගරු මූලාසනයේ මන්දතුමනි මේ එක් එක් කාරණාවල තියෙන උපසංස්කෘතීන් වෙනස්. පොලිසිය උපසංස්කෘතිය ආරක්ෂක හමුදාවන්ගේ තියෙන උපසංස්කෘතිය ඒ පරිපාලන ආයතනවල තියෙන උපසංස්කෘතීන් වෙනස්. මේ උපසංස්කෘතීන් එකට ගැටුණාම හමුදා නීතිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට ආපුවම මේක ගලප ගන්න බෑ.
මන්තුමා ඒක මූලාසනයේ රාජකාරිය ඔබතුමාගේ රාජකාරිය නෙමෙයි. හරිද? ඒක ඒ ස්වාධීනත්වය රකින්න මම දන්නවා. ඔබතුමා මට කියන්න දෙයක් නැහැ ස්වාධීනත්වය රකින්න.